චක්කවාලේතු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පිංගොතුනි අද මේ භාවනා වැඩසටහනේ හතරවෙනි දිනේ ප්‍රායෝගික වශයෙන් අපි මෙතෙක් වෙලා මේ පරියාප්ති ධර්මයේ ධම්මපරියාය විග්‍රහ කළා. අද බලාපොරොත්තු වෙන්නේ කෙලින්ම නිවනට උපකාර වන සබ්බ ආශව සංවර පරියාය විග්‍රහ කරපු සබ්බාසව සූත්‍රය පිළිබඳව කරුණු කාරණා කිහිපයක් මේ පිංගතුන්ට මේ භාවනාවට නිවන් මඟට මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට උපකාර වන ආකාරයට අර්ථ ධර්ම නිරුක්ති හැටියට විග්‍රහ කරලා දෙන්නා. එනිසා මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රය මේ බුද්ධ දේශනාවේ තියෙන ඉතාමත්ම වැදගත් ඉතාමත්ම අනුපූරක අනුපුබ්බංගම අනුකූල වූ සූත්‍රය. ඒ නිසා මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රය ටිකක් ගැඹුරින් අර්ථ ධර්ම නිරුක්ති සහිතව අධ්‍යයනය කිරීම කෙනෙකුට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගන්නට සීල සමාධ පඤ්ඤා ත්‍රිශික්ෂා පූර්ණ කරගන්නට සම්මා දිට්ඨියට පත් වෙන්නට සහ මඟඵල ලබන්නට කෙලින්ම උපකාර වෙනවා. එනිසා මේ සූත්‍රයත් අර පරියාප්ති ධර්මයට පරියාය ධර්මයට අයිති වෙන සූත්‍රයක්. බුදුහාමුදුරුව මේ සූත්‍රයත් කල්පනා කරලා බුදුහාමුදුරුවම කාගවත් ප්‍රශ්නයකට උත්තරයක් හැටියට නෙමෙයි මේ පරියාය ධර්මය පරියාප්ති ධර්මය දේශනා කළා තියෙන්නේ. ඒ නිසා මේකත් බුදුහාමුදුරුව භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා එතද්වෝච සබ්බාසබ සංවර පරියායං වෝ භික්ඛවේ දෙසිසාම්. ඒ පරියාප්ති ධර්මයේ දේශනා කරපු හැම තැනකම කියලා තියෙනවා සබ් දැන් මේක කියලා තියෙන්නේ සබ්බ ආශව සංවර පරියායං වෝ භික්ඛවේ දෙසිසාමි තං සුනාත සාදුකං මනසිකරෝත වාසිසාමිති. දැන් අර ඊයේ ධම්මපරියාය දේශනා කරනකොටත් තං සුනාත සාදුකං මනසිකරෝත වාසිසාමිති කියන එක අවධාරණයෙන් කියලා තියෙනවා. මේක හොඳින් අහගන්න, මේක ධාරණය කරගන්න, භාවිතයට ගන්න, සුනේත ධාරේත තරහත ධම්මෝ කියන එක තමයි ඒක තේරුම. ඒ අනුව බුදුහාමුදුරුව එහෙම කියලා ඊළඟට බුදුහාමුදුරුව බොහොම බලවත් ප්‍රකාශයක් කරනවා එක පාට. ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආශවානං කයං වදාමි නො අජානතෝ නො අපස්සතු. දහම් දැනුමක් නැති, දහම් දැක්මක් නැති, ධර්මය පිළිබඳ යථාභූත ඥාන දර්ශනයක් නැති කෙනෙකුට ආශව කය කිරීමේ මාර්ගයක් පිහිටන්නට බෑ. ඒ සඳහා දැනුම මෙන්ම දැනුම තුලින් ලබාගත් දැක්මක් තුලින් පිරිසිදු විය යුතුයි. එනිසා මේක මේ බුද්ධ දේශනාවේ ඥානතෝ කියන්නේ දැනුම, පස්සතෝ කියන්නේ පසක් කොට දැක ගන්නවා. ඒ දැනුමක් නැතුව දැක්මක් ලබන්න බෑ. දැක්මක් නැතුව මග ඵල ලබන්න බෑ. එහෙම නැත්නම් පඤ්ඤා උදපාදි කියන මේ ප්‍රඥාවෙන් කෙලෙස් අස් කරන්න, අයින් කරන්න, ඉවත් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නෝ අජානතෝ නෝ අපස්සතෝ. ඒ දැනුමක් හෝ දැක්මක් නැති කෙනෙක් මහාචාර්ය කෙනෙක් වෙන්න පුළුවන්. දැනුමක් දැක්මක් නැත්නම්, දැනුම තියෙන්න පුළුවන් දැක්මක් නැත්නම් ඒ පුද්ගලයාත් අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක්. නමුත් පිළිගත්ත ලෝකේ මහාචාර්ය වෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය බණ, මේ පටිච්චසමුප්පාද ධර්මයේ දේවතාවේ ත්‍රිපටිවට්ඨේ චතුරාර්ය සත්‍ය මේ සියලු දේ දැනුම ලබා දෙන්නට සමත් දේවල්. නමුත් ඒ දැනුම අපි පිටින් ලබා ගත්තට පස්සේ අපි තුලින්ම අපි මේ දැක්ම ලබා ගත යුතුයි. කොහොමද මේ දැක්ම ලබා ගන්නේ? ඊගාවට කිංච භික්කවේ ඥානතෝ කිංච පස්සතෝ ආසවානං කයං වදාමි යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. මෙන්න දැනුමයි දැක්මයි ලබාගත හැකි, ලබාගත යුතු දේ තව පෙළියකින් විග්‍රහ කළා. යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං, දෙපැත්තා ලෝතාවයක් තියෙනවා. එනිසා මේ දෙකම දෙපැත්තම නියම ආකාරයට දැකගත යුතුයි, දැනගත යුතුයි. මෙතන තියෙන්නේ ආනපාන. යෝනිසෝච මනසිකාරෝ ආන, අයෝනිසෝච මනසිකාරෝ පාන. මේක ආනපාන දෙක විග්‍රහ කිරීමක්මයි මෙතන තියෙන්නේ. ඊළඟට අයෝනිසෝ භික්කවේ මනසිකරෝතෝ අනුපන්නාචේව ආසවා උප්පජ්ජಂತಿ. උපන්නවා ආසවා පවඩ්ඩಂತಿ. යම් කිසි කෙනෙක් අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි නොකර අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් ඒ මොන පුද්ගලයෙක් වුණත්, මොන දැනුමක් තිබුණත් ඒ පුද්ගලයා තුළ නූපන්, මෙතෙක් නූපන් ආසව අනුපන්න, අලුතෙන් උපදිනවා. ඒ වගේම උපන් ආසව වඩා වර්ධනය වෙනවා. කෙලෙස් වැඩි වර්ධනය වෙනවා. අකුසල් වැඩි වර්ධනය වෙනවා. ඒක තමයි ලක්ෂණය. ඒ වගේම යම්කිසි කෙනෙක් යෝනිසෝචකෝ භික්කවේ මනසිකරවතු, යම්කිසි කෙනෙක් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න දන්නවනම් ඒ පුද්ගලයා තුළ අනුපන්නාචේව ආසවන්න උප්පජ්ජන්ති. අලුතෙන් ආසව උපද්දවන්නේ නැතුව ඒ පුද්ගලයාට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම උපන්නාව ආසවා පහියන්ති. ඒ උපන් අතීතයේ උපන් ආසව ප්‍රහාණය වෙලා, ගෙවලා, අවසන් වෙලා එවැන් මිදී නිදහස් වෙනවා. ඒ නිසා මේ දෙක, මේ දෙපැත්ත, මේ ද්වතාවය, මේ ආනපාන හරියටම තේරුම් ගත යුතුයි. එකක් යෝනිසෝ මනසිකාරය, අනික අයෝනිසෝ මනසිකාරය. දැන් අපි බලමු සෝතාපට්ටි අංග හතරක් තියෙනවා. සෝතාපට්ටි අංග හතරෙන් පළවෙනි එක කල්යාණ මිත්‍ර සම්පත්තිය, එහෙම නැත්නම් සත්පුරිස සංසේවනය. දෙවෙනි එක පරම පවිත්‍ර සිරි සද්ධර්මය, ධර්මය ශ්‍රවණය කිරීම. තුන්වෙනි එක යෝනිසෝච මනසිකාරෝ. දැන් මේ යෝනිසෝච මනසිකාරෝ කියන එක මේ සෝතාපට්ටි අංග හතරේ ඉතාමත්ම වැදගත් එක. මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ මේ කියන්නේ මේ සෝතාපට්ටි අංග හතර. හොඳට මේක අවසාන වෙනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ සෝතාපට්ටි අංග හතර තමයි මේ වෙන ක්‍රමයකින්, වෙන මාර්ගයකින්, වෙන විදියකින් විග්‍රහ කරන්න. ඒ නිසා මේ හැම කෙනෙක්ම තමන් නිවන් මග අනුගමනය කරනවා නම් මේ කෙලෙස් අයින් කරනවා නම් මේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරනවා නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණේ කරගන්නට ක්‍රියා කරනවා නම් පළමු කොටම අපි මේ දහම් ඇස පාදා ගන්න ඕනේ ධර්මය අහලා දහම් ඇස පාදා ගන්න ඕනේ පරතෝගෝෂිකර වත්තේ ලබන්න ඕනේ ඒ අනුව තමයි යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන දෙකම එකක් එහෙම නෙමෙයි එකක් ලැබිලා හරියන්නේ තමන් කටයුතු කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන්ද අයෝනිසෝ මනසිකාරයෙන්ද කියන දෙකම දෙපැත්තම ද්වතාවයම තමා විසින්ම තේරුම් ගත යුතුයි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් එතෙන්දී අර උපන් අලුතෙන් ආසව උපදින්නේ නැහැ උපන් ආසව ප්‍රහාණය වෙනවා අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් අලුතෙන් ආසව අනුසය උපදිනවා උපන් අනුසය ආසව හැටියට වඩා වර්ධනය වෙනවා එහෙමනම් මේ පැවැත්ම දිගින් දිගට පවත්වාගෙන යන්නේ මේ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා මේ පැවැත්ම මේ දුක් පැවැත්ම දුක අවසන් කරන්න කටයුතු කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා එනිසා මෙහෙම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා තුල තවත් වෙනස් වීමක් සිද්ධ වෙනවා ආයතන හැටියට දැනගෙන ඒ ආයතන පාවිච්චි කිරීමෙන් වැළකෙනවා ඉන්ද්‍රිය ධර්මයන් හැටියට තේරුම් අරගෙන ඉන්ද්‍රිය ධර්මයන් පාවිච්චි කරනවා එහෙම නැත්නම් මේ ඇහැ කන නාසය දිවකය මන කියන හැම ආයතනයක් හැටියට පාවිච්චි කරනවා අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා මේ හයම ඇහැ කන නාසය දිවකය මන ඉන්ද්‍රිය ධර්ම හයක් හැටියට පාවිච්චි කරන්න පටන් ගන්නවා එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම තමයි මගඵල ලබන්නට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වෙන්නට උපකාර වන වැදගත්ම සෝතාපට්ඨියංගය යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් දෙකම තේරුම් අරගෙන යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමත් අයෝනිසෝ මනසිකාරයේ බැහැර කිරීමත් ඉතින් ඒක නිසා මේක මේ අවස්ථ ඒක බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලම මේ අවශ්‍යතාවය මේ සෝතාපට්ඨියංග හතරේ වැදගත්ම කොටස විග්‍රහ කරලා මොකද මේ සබ්බාසව සංවර පරියාය කියන්නේ මේ සඳහාම මේ මගඵල ලබන්නට උපකාර වන මාර්ගාංග හතරම විග්‍රහ කිරීම. මේ මාර්ගාංග හතර නැතුව ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා තුළ ඊළඟට ඇතිවන මේ අනුක්‍රමික අනුපුබ්බංගම පියවර හතක් විග්‍රහ කරනවා. අත්ති භික්කවේ ආසවා දසනා පහතබ්බා. අත්ති ආසවා සංවරා පහතබ්බා. අත්ති ආසවා පටිසේවනා පහතබ්බා. අත්ති ආසවා අධිවාසනා පහතබ්බා. අත්ති ආසවා පරිවජ්ජනා පහතබ්බා අත්ති ආසවා විනෝදනා පහතබ්බා අත්ති ආසවා භාවනීය පහතබ්බා දැන් මේ පියවර හත අනුපූරකයි අනුපුබ්බංගමයි අනුක්‍රමිකයි කාටවත්ක්ත්ම අර අගින් හෝ මැදින් හෝ මේක පටන් අරගෙන යන්න පුළුවන් කමක් එනිසා පළවෙනි පියවර පළවෙනි අවශ්‍යතාවය දස්සනීය පහතබ්බ දස්සනීයානම් සංවේදනීයානම් දස්සනේන සම්පන්නු මේ නොයෙක් වචන වලින් බුද්ධ දේශනාවේ නොයෙක් සූත්‍රවල කියලා තියෙන්නේ දස්සනේන පහතබ්බ දස්සනීයානම් සංවේදනීයානම් මහා සතර මහා පරිනිබ්බාන සූත්‍රයේ ඔය කරණීයමෙත්ත සූත්‍රය රතන සූත්‍රය සියලු සූත්‍රවල මේ දර්ශනීය ප පහතම් බා එක්ක දසනියානන් සංවේජනියානම් එක්ක දසනේන සම්පන්නෝ මේක විග්‍රහ කරලා තියෙනවා. ඒක විග්‍රහ කළේ නැත්නම් ඒකෙන් පටන් ගත්තේ නැත්නම් මේ දැක්ම ආකල්පය මෙතෙක් මේ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ලෝකෙ හදන්නට ලෝකෙ පවත්වන්නට උපකාර වූ දැක්මක් තමා සියලු පෘථග්ජන පුද්ගලයන් තුළ තියෙන්නේ. මේ බණ අහලා ධර්මය දැනගෙන ධර්මයේ දක්ෂයෙකු වෙලා ධර්මය අනුගමනය කරලා අපි මේ පැවැත්ම මේ පැවැත්ම තමයි දුක. මේ දුක් පැවැත්ම අවසන් කරන්නට උපකාර වන ඒ වැරදි දැක්මෙන් නිදහස් වෙන්නට කටයුතු කරන්න ඕන. ඒක තමයි දසනා පහත. ඒක නැතුව භවනා කළ වැඩක් නැහැ. ඒක නැතුව ඔය අනික් කියන සංවර වීම සංවර පහතබ්බා පටිසේවන පහතබ්බා අදිවාසනා විනෝදනා පරිවජ්ජනා මේවා කළාට වැඩක් නැහැ. අර පළවෙනි එකෙන් පටන් ගන්න ඕනේ. පළවෙනි එක අවශ්‍යයි. ඊළඟට තමයි 2 3 4 5 6 7 වශයෙන් අවසාන එක බුදුහාමුදුරුවම ප්‍රකාශ කළ තියෙනවා. පැහැදිලිව භාවනා කරන්න ඕනේ 7. දැන් එක මහත්යෙකුත් ඇහුවානේ මේ භාවනා කරන්න අපිට පුහුණුවක් දෙන්නේ නැද්ද කියලා. දැන් භාවනා කරන්න ඕන කොයි වෙලාවෙද? මේ 7ම තේරුම් ගත්තට පස්සේ මේ දසනේන පහතබ්බා කරන්න තේරුම් ගත්තට පස්සේ. ඉතින් ඒක නිසා පටන් ගත යුත්තේ කොතනින්ද කියලා තේරුම් ගන්න ඕන. මේක සාමාන්‍ය භාෂාවෙනුත් අපි කියනවා බණ භාවනා. භාවනා බණක් බුදුහාමුදුරුවෝ කොහෙවත් දේශනා කළා නැහැ. නමුත් අද මේ සියලු භාවනා මධ්‍යස්ථානවල ගියානම් විනාඩි 5ක් 10ක් යනකොට මොකක් හරි කියලා කර්මස්ථානය දීලා භාවනා. බණක් නැහැ. ඒ නිසා මේ ධර්මයේ නැතුව භාවනා කරලා යන්නේ අසඤ්ඤතලයට අතරමං වෙන තැනකට. ඒක හොඳට හිතේ තියාගන්න ඕන. අපි භාවනා කළ යුතුයි. ඒ කොයි වෙලාවෙද? අවසාන පියවර. ඒක නිසා මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ බොහොම පිරිසිදු පැහැදිලි අනුක්‍රමික අනුපුබ්බංගම අනුපූරක වූ ක්‍රියාපිළිවෙලක් පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ පළවෙනි එක බුදුහාමුදුරුව විග්‍රහ කරනවා. ආසවා දසනා පහතබ්බා. මේ ආසවා දසනා පහතබ්බා කියන මේ පළවෙනි පියවර විග්‍රහ කරන්න මේ සූත්‍රයේ 2 පංගුවක්ම විග්‍රහයන් පාවිච්චි කරලා තියෙනවා. අනික් සියලු අනික් 6ටම එක පේලි 3-4ක් තමයි වැය කරලා තියෙන්නේ. නමුත් මෙතෙන්දි මේ පළවෙනි පියවර තමයි අමාරුම පියවර, අපහසුම පියවර, කරගත යුතුම පියවර, දැනගත යුතුම දේ. ඒ නිසා ආසවා දසනා පහතබ්බා බොහෝම ලොකු විග්‍රහයක් සහිතව මේ සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. මුලින්ම බුදුහාමුදුරුවෝ පුද්ගලයෝ දෙන්නෙක් පිළිබඳව විග්‍රහ කරනවා. අසුතවත් පොතු ජනික පුද්ගලයා. පොතු ජනික කියන්නේ පොතු ජනිත කරන. පොතු කියන්නේ රාගයේ රාග පොත්ත, දේශ පොත්ත, මෝහ පොත්ත. එනවනම් රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර අලුතෙන් ජනිත කරන පුද්ගලයාට කියනවා පොතු ජනිකෝ කියලා. ඒ පුද්ගලයා අසුතවත්. ඒ පුද්ගලයා අසුතවත් කියන්නේ දහම් නොඇසූ පුද්ගලයා. ඒ පුද්ගලයාගේ ලක්ෂණ විශ්වාස විග්‍රහ කරනවා. ඉද භික්කවේ අසුතෝ පොතු ජනිකෝ, පොතු ජනෝ අරියාණං අදස්සාවි, අරිය ධම්මස්ස අකෝවිදෝ, අරිය ධම්මේ අවිනීතෝ, සප්පුරිසාණං අදස්සාවි, සප්පුරිස ධම්මේ අකෝවිදෝ, සප්පුරිස ධම්මේ අවිනීතෝ. ඒ අනුව ඒ පුද්ගලයා මනසීකරණීයේ ධම්මේ නප්පජානාති, අමනසීකරණීයේ ධම්මේ නප්පජානාති. අර පජානාති නැ නප්පජානාති. දැන් පජානාති කියන එකේ විරුද්ධ වචනේ තමයි නප්පජානාති. දැන් මේක අපි කිව්වොත් මෙවන් අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක් ආර්ය ධහම නොඇසූ, ආර්ය ධහමෙන් ධහම් ඇස නොපෑදුණු, ආර්ය ධහම තේරුම් ගන්නට අසමත් වූ තේරුම් නොගත් අරිය ධාමයේ හැසිරෙන්නට නොදත් පුද්ගලයා අසුතවත් ප්‍රෝතුජනික පුද්ගලයෙක් හැටියට බුදුහාමුදුරුව මෙතන පැහැදිලිව විග්‍රහ කළ තියෙනවා. අරියාණං අදස්සාවි අරිය ධම්මසකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මේ අවිනීතෝ සප්පුරිස ධම්මේ අකෝවිදෝ කියලා. ඒ පුද්ගලයා මනසීකරණීය ධම්මේ නප්පජානාති අමනසීකරණීය ධම්මේ නප්පජා දෙකම දන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. දෙකම දැනගන්න ඕනේ. එකක් එහෙම දැනගෙන ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊළඟට සෝ එවන් පුද්ගලයා ඒ මනසීකරණීය ධර්මයයි අමනසීකරණීය ධර්මයයි දෙකම නොදන්න පුද්ගලයාට කියනවා සෝ මනසීකරණීය ධම්මේ අප්පජානත්තෝ අමනසීකරණීය ධම්මේ අප්පජානත්තෝ. ඒක අර අප්ප කියන වචනේ මෙතන ඒ පුද්ගලයා මේ ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ පුද්ගලයාට ඒ ජනිත වන දේ අවසන් කරන්නට කපල ඉවත් කරන්නට ඒ පුද්ගලයාට බෑ. ඒකයි අප්පජානත්තෝ කියන්නේ. ඒ නිසා ඒ එවන් පුද්ගලයා යේ ධම්ම න මනසීකරණීය තේ ධම්මේ මනසීකරෝ. ඒක පුද්ගලයා මෙනෙහි කළ යුතු ධම් මෙනෙහි කරන්නට නොදත් කෙනෙක් යේ ධම්මා මනසීකරණීය තේ ධම්මේ න මනසී මෙනෙහි කළ යුතු ධම මෙනෙහි කරන්නෙත් නැහැ. මෙනෙහි නොකළ යුතු ධම අයින් කරන්න දන්නේ නැහැ. එනිසා ඒ පුද්ගලයාට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්න බෑ. අර සෝතාපන්න අංග හතරේ අවසාන පියවර තමයි ධම්ම අනුධම්ම ප්‍රතිපදා. එහෙමනම් ඒ පුද්ගලයාට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්න බෑ. යෝනිසෝ මනසිකාරයක් නැහැ. ඒ පුද්ගලයා අර දැන් ඔය මේ පේලියෙන් මේ ඡේදයෙන් කියලා තියෙන්නේ අර සෝතාපට්ටි අංග හතරම නැති පුද්ගලයා. අර පළවෙනි එක කල්යාණ මිත්‍ර සම්පත්තිය, පරම පවිත්‍ර සිරිසත් ධර්මය, තුන්වෙනි එක යෝනිසෝ මනසිකාරය, හතරේ ධම්මානුධම්ම පටිපද. මේ හතරම නැති පුද්ගලයාට කියනවා අස් පෝතුඥානික පෘථග්ජන පුද්ගලයෙක්. ඒ පුද්ගලයා දන්නේ මේ ලෝකය තුළ කොහේ හෝ අතරමං වෙන්නට එක්කෝ අර දෙව්ලෝකවල මිනිස් ලෝකවල රජ සැප සිටු සැප ලබමින් හෝ මනුස්ස ලෝකෙත් ඔය මොනවහරි කරමින් හෝ සතර අපායේ හෝ අතරමං වෙන්නට පමණයි ඒ පුද්ගලයා දන්නේ. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. දැන් මේ සෝතාපට්ටි අංග හතර පිළිබඳව කිසිම දැනුමක් නැති පුද්ගලයා තමයි අසුතවත් පෘථග්ජන පුද්ගලයා. එවන් පුද්ගලයා කතමේච භික්කවේ ධම්මා න මනසිකරණීය ය ධම්මේ මනසිකරෝති. ඒ පුද්ගලයා මේ මානසිකරණීය ධර්ම කරන්නේ නැහැ. න මානසිකරණී. ඒ බුදුරය දන්නේ නැහැ. ඒ අනුව යස්ස භික්කවේ ධම්මේ මනසිකරවතු ඒ පුද්ගලයා යම් දහමක් මෙනෙහි කරන විට අනුපන්නව කාමාසවෝ උපජ්ජති උපන්නව කාමාසවෝ පවට්ටති අනුපන්නව බවාසවෝ උපජ්ජති උපන්නව බවාසවා පවට්ටති අනුපන්නව අවිජ්ජාසවෝ උපජ්ජති උපන්නව අවිජ්ජාසවෝ පවට්ටති දැන් ඉමේ ධම්මා න මනසිකරණියා ය ධම්මේ මනසිකරෝ ඒ පුද්ගලයා තුල නූපන් කාමාසව බවාසව අවිද්‍යාසව අලුතෙන් උපදිනවා උපන් කාමාසව බවාසව අවිද්‍යාවසව වඩා වර්ධනය වෙනවා පැවැත්ම සඳහා උපකාර වන ආහාර අනුසය ආශය ඒ පුද්ගලයා තුල ඒ නොදැනම සකස් වෙනවා ඒ පුද්ගලයා පැවැත්ම පවත්වාගෙන යනවා මිසක් ගිහි වුණත් පැවිදි වුණත් ඒ පුද්ගලයා ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් ඒ පුද්ගලයා මේ පිළිබඳව දැනුවක් ඇතුව කටයුතු කරන පුද්ගලයෙක් නෙමෙයි. දැන් මෙතන මේ අසුතවත් පෘථග්ජනයා පුද්ගලයා පිළිබඳව මේ විග්‍රහ කරනකොට මෙතන කියලා තියෙන්නේ කාමාසව භවාසව අවිද්‍යාසව විතරයි. තව එක ආසවයක් ගැන කියලා නැහැ. මොකක්ද ඒ ආසය? දිට්ඨාසව පිළිබඳව කියලා නැහැ. දැන් මේ විග්‍රහය කරන්නේ මේ දසනේන පහතබ්බා කියන්නේ මොකක් පිළිබඳවද? මේ කියන දිට්ඨාසවෙන් මිදෙන ක්‍රමය මාර්ගය. ඒ නිසා දැන් පළමු කොටම අපි මේ දිට්ඨාසවය පිරිසිදු කරගත්තේ නැත්නම් ඒ දෘෂ්ටින් දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ව පසීදති. එහෙම නැත්නම් ධම්මෝ සංදිට්ඨිකෝ මේ දෙකෙන්ම කිව්වේ මේ දෘෂ්ටිය දැක්ම අර දස්සනේන පහතබ්බා. දස්සනේන සම්පන්නෝ. දස්සනියානම් සංවේදනියානම් මේක තමයි මේ අර දිට්ඨාසව කියන එක ඉස්සෙල්ලම පළමු කොටම දිට්ඨාසව වලින් මිදෙන්න ඕන. දිට්ඨිය පිරිසිදු කරගන්න ඕන. එහෙම නැත්නම් මේ කාමාසව භවාසව අවිද්‍යාසව පිළිබඳව කිසිම තේරුමක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒවා ඉපදෙන බවක් හෝ වඩා වර්ධනය වෙන බවක් හෝ ප්‍රහාණය වෙන බවක් හෝ ඒවැන් මිදී නිදහස් වෙන බවක් හෝ කියන මේ කිසිම දෙයක් නැහැ. ඒ පුද්ගලයා අර මනසිකරණීය ධම්මේ න මනසිකරණ අමනසිකරණීය ධම්මේ මනසිකරණ. ඒක නිසා මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි කරන්න දන්නෙත් නැහැ. මෙනෙහි කළ යුතු දහම් අත්හරින්න දන්නෙත් නැහැ. එවන් පුද්ගලයා අර දිට්ඨියක් නැති අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක් වෙනවා. ඊළඟට තවත් මේ අසුතවත් පෘථග්ජන පුද්ගලයා පිළිබඳව තවත් විග්‍රහයක් කරනවා. කතමේතු භික්කවේ ධම්මා මනසිකරණීයේ ධම්මේ ඒකමයි කියන්නේ කාමාසව භවාසව අවිද්‍යාසව අර ප්‍රහාණය කරන්න දන්නේ. ඒ පුද්ගලයා කාමාසව භවාසව අවිද්‍යාසව කිසිසේත්ම වෙන් කළ දන්නෙත් නැහැ, ප්‍රහාණය කරන්න දන්නෙත් නැහැ, ඒවැ ආදීන ආනිසංස දන්නෙත් නැහැ. ඒ නිසා අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එම අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා පිළිබඳව තවදුරටත් විග්‍රහයක් කරනවා. ඒ පුද්ගලයා සෝ එවං අයෝනිසෝ මනසිකරෝති අහෝසින්නුකෝ අහං අතීත මද්දානං න නූකෝ අහෝසින් අතීත මද්දානං කිං නූකෝ අහෝසින් අතීත මද්දානං කතන්නුකෝ අහෝසින් අතීත මද්දානං කිං හුත්වා කිං අහෝසින්නුකෝ අහං අතීත මද්දානං. ඒ පුද්ගලයා අතීතය තුළ අතරමං වූ අතීතයම මෙනෙහි කරන අතීතයේ මම කොහේ හිටියද, මට මොකද වුණේ, මං කොහේ ඉඳන් දාවේ, අතීතයේ මේ අද වුණත් බොහෝ මිනිස්සු අහනවා ඈ ඇවිල්ලා අහනවා බොහොම ප්‍රශ්න, මං අතීතයේ කොහේ ඉඳලා ආවද, කොහොම කළාද, මොකක් කළාද. ඒ පුද්ගලයා අර අතීතය තුළ දිට්ටිගත වෙලා අතරමං වෙච්ච පුද්ගලයෙක්. ඒ පුද්ගලයාත් අර අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙක් ඔස්සේ කටයුතු කරනවා. දෙවැනි පුද්ගලයා භවිසාමිනකෝ අහම් අනාගතමද්දානම් නනුකෝ භවිසාමි අනාගතමද්දානම් කිංනුකෝ භවිසාමි අනාගතමද්දානම් කතන්නුකෝ භවිසාමි අනාගතමද්දානම් කිං උත්වා කිං භවිසාමිනකෝ අහම් අනාගතමද්දාන. එනිසා ඒ පුද්ගලයා අනාගතය තුළ මම අද මේ කරන වැඩ අනාගතයේ වර්තමානයේ කරන වැඩ මම කියලා ඉන්නවද, මං කවුරුද, මම අපායයිද, මේ අනාගතය අතරමං වෙලා අනාගතයම මෙනෙහි කරන අනාගතය අතරමං වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ පුද්ගලයා අර මේ දැන් මේ වර්තමාන මොහොතේ කරගත යුතු දේ කරන්නේ නැහැ. ඒ පුද්ගලයා නිතරම මං දිව්‍ය ලෝකයයිද අපායයිද, මං අපායෙන් බේරෙන්න කොහොමද කරන්න ඕන, මං දිව්‍ය ලෝකෙ යන්න නම් කරන්න ඕන මොකද්ද, මේ වගේ දේවල් පිළිබඳවම අනාගතයම පිළිබඳව දිට්ඨිගත වෙලා අනාගතය පිළිබඳව සකස් කරන පුද්ගලයාත් අර අසුතවත් පෘතක් යන අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලය. ඊළඟට තුන්වෙනි පුද්ගලයෙකුත් විග්‍රහ කරනවා. අහන්නුකෝ අහන්නු කෝස්මි නොනු කෝස්මි කිංනු කෝස්මි කතන්නු කෝස්මි අයන්නුකෝ සත්තෝ කුතෝ ගාගතෝ සෝ කුහින් ගාමී භවිස්සති. මම වෙමිද, මම නොවෙමිද, මම ඉපදෙයිද, මම නොඉපදෙයිද, මම කරන කියන දේ අද මේ කරන දේ මට පල විපාක දෙන එකක් නෑ. මේ ආදී කොට ඇත්තා වූ නාස්තිවාදයක්කින් වර්තමානය තුළ කටයුතු කරන පුද්ගලයකුත් ඉන්නවා. මේ පුද්ගලය තුන් දෙනා පිළිබඳව විග්‍රහ කළා. ඒ පුද්ගලය තුන් දෙනාම අර වැරදි ආකාරයට සිහිපත් කරන දෘෂ්ටිගත වෙච්ච පුද්ගලයෙක්. ඒ පුද්ගලයෝ තස්ස එවං අයෝනිසෝ මනසිකාරෝ චන්නන් දිට්ටිනං අඤ්ඤතරා දිට්ටි උප්පජ්ජති. චන්නන් දිට්ටිනං කියන්නේ දිට්ටි හයක් තියෙනවා. බුදුහාමුදුරුව විග්‍රහ කරපු මේ මිත්‍යා දෘෂ්ටියට අයිති කොටස් හයක් තියෙනවා. එක් හයෙන් එකක හෝ දෙකක හෝ කීපයක හෝ ඒ පුද්ගලයා අතරමං වෙලා අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙක්. මේ හය අතිමේ අත්තා පළවෙනි දිට්ඨිය. අතිමේ අත්තා තිවා අස්ස සත්‍යතෝ චේතතෝ දිට්ඨි උප්පජ්ජති. අතිමේ අත්තා කියන්නේ අර අස්මිමානයෙන් මමත්වයෙන් මේ දිෂ්ටිගත වෙලා තියෙනවා. දැන් ඔය ආත්මවාදයෙන් කියන එකත් එකට අයිති වෙනවා. අතිමේ අත්තා නත්තිමේ ආත්මා මේක නාස්තිවාදී එහෙම නැත්නම් ශාස්ත්‍රවාදයට අයිති වෙනවා. අත්තනාව අත්තානං සංජානාමි එකක් තව එක දිට්ඨියක්. ඊට පස්සේ අත්තනාව අනත්තානං සංජානාමි ඊගාව එක අනත්තාව අත්තානං සංජානාමි. මේ හයට මේ හයෙන් එකකට හෝ කීපකට හෝ යම් කිසි පුද්ගලයෙක් දිට්ඨිගත වෙලා තියෙනවා නම් ඒ පුද්ගලයා අතවා පනස්ස එවන් දිට්ටි හෝති යෝ මේ අයං අත්තා වදෝ වදෙයෝ තත්‍ර තත්‍ර කල්යාණ පාපකාණං කම්මාණං විපාකම් පටිසංවේදේති සෝ කෝ පන මේ අයං අත්තා නිච්චෝ දුවෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සස්සති සමං තතේව ඨස්සතිති. ඒ පුද්ගලයා අර ආත්මවාදයට අනාත්මවාදයට කියලා අපි සාමාන්‍යයෙන් කියන එක අත්තා. ඒ වගේම නිච්ච දුව අර ඝන සංඥාවට දුව සංඥාවට නිච්ච සංඥාවට සුඛ සංඥාවට බැඳිච්ච එක්ක සාස්වත දිට්ඨියට සස්සතෝ එක්ක අවිපරිණාම ධම්මෝ උච්ඡේදවාදයට ඒ පුද්ගලයා දිට්ඨිගත වෙලා ඒ පුද්ගලයා සංසාර ගමනේ අතරමං වෙච්ච අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙක්. ඒ අනුව ඒ පුද්ගලයා තුළ දිට්ටි හයක් ඇති වෙනවා. ඉඩං උච්චති භික්කවේ දිට්ටි ගතම් පළවෙනි එක, දිට්ටි ගහනං දෙවැනි එක, දිට්ටි කාන්තාරං තුන්වැනි එක, දිට්ටි විසූකං හතරවැනි එක, දිට්ටි විපන්දිතං පස්වැනි එක, දිට්ටි සංයෝජනං හයවෙනි එක. මේ හයම ඔය පෘථග්ජන අසුතවත් පෘථග්ජන පුද්ගලයා තුළ මේ හය ආකාර වූ දිෂ්ටියකින් මේ පැවැත්ම දිගින් දිගටම පාත්වගෙන යනවා. එක ඒ අනුව දිට්ටි සංයෝජන සංයුක්තෝ භික්කවේ අසුතවා පුතුජනෝ න පරිමුච්චති ජාතියා ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්කේහි දෝමනස්සේහි උපායාසේහි න පරිමුච්චති දුක්කස්මාති වදාමි. මෙවන් දෘෂ්ටිගත වූ දෘෂ්ටිගාන වූ දිට්ටිකාන්තයක අතරමං වූ අසුතුවත් පෘථග්ජන පුද්ගලයෙකුට දෘෂ්ටිය තමන් තුළම පවතින තමන්ම හදාගත්ත මේ වැරදි දෘෂ්ටිය පිරිසිදු කරගත නොහැකිවීම නිසාම නිවනද විමුක්ති මාර්ගයද තමන්ම වසාගෙන මේ දුකේ දොම්නසේ සෝක පරිදේවේ ඇලී ගලී එහිම වාසය කරන්නෙක් බවට පත්වෙනවා කියලා බුදුහාමුදුරුව පැහැදිලිව මේ දිට්ටිගත පුද්ගලයා විග්‍රහ කළා. අසුතවත් පෘථග්ජන පුද්ගලයා තුළ තියෙන තත්ත්වය විග්‍රහ කළා. ඒ දැන් අසුතවත් පෘථග්ජන පුද්ගලයා පිළිබඳවයි. ඒ පුද්ගලයා මේ අසුතවත් උනේ මේක තියෙන සුත නෑ, සුතමේ ඥානේ නෑ, අසුතවත්. ඒ පුද්ගලයා අරිය ධම්මේ අවිනීතෝ, අරිය ධම්මේ අකෝවිදෝ, අරියාණං අදස්සාවි, අරිය ධම්මේ අදස්සාවි. ඊළඟට තව දැන් මේකේ දෙවැනි පැත්ත, සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න නම් මොකද කරන්න ඕන කියන එක විග්‍රහ කළ තියෙනවා. සුතවාචකෝ භික්කවේ ආර්ය ශ්‍රාවකෝ, අර සියලු දේ අර ඉස්සෙල්ලා අසුතවත් පෘථග්ජන පුද්ගලයාගේ අනිත් පැත්ත, අරියාණං දස්සාවි, අරිය ධම්මස්ස කෝවිදෝ, අරිය ධම්මේ සුයිනීතෝ, සප්පුරිසානං දස්සාවි, සප්පුරිස ධම්මස්ස කෝවිදෝ, සප්පුරිස ධම්මේ සුයිනීතෝ, මනසිකරණීය ධම්මේ පජානාති, අමනසිකරණීය ධම්මේ පජානාති. මේ අරිය ධම්ම අහගෙන අරිය ධර්මයේ මේ දක්ෂයෙක් වෙලා ධම්ම ඇස පාදාගෙන ඒ අනුව මේ අරිය ධර්ම මාර්ගයේ අනුගමනය කරන පුද්ගලයා මනසිකරණීය ධම්මේ පජානාති, අමනසිකරණීය ධම්මේ පජානාති. මේ තමන් තුළ උපද ලැබෙන ප්‍රජනනය වෙන මේ සිතුවිල්ල යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න දන්නවා, අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන ඒ ප්‍රජනනය වෙන දේ අයෝනිසෝ මනසිකාරය නම් ඒක අහක් කරන්න දන්නවා. ඒ අනුව ඒ පුද්ගලයා මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි කරනවා, මෙනෙහි නොකළ යුතු දහම් අත්තරිනවා, ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරන්න දන්නවා. ඒ අනුව ඒ පුද්ගලයාත් විස්තරයක් විග්‍රහ කරනවා. ඒ පුද්ගලයා අර කාමාසව භවාසව අවිද්‍යාසව යස්ස භික්කවේ ධම්මේ මනසිකරවතෝ යහපත්සේ, නිවැරදි ආකාරයට යෝනිසෝ මනසිකාරයා යෝනිසෝ මනසිකාරය දෙකම දන්නා පුද්ගලයා යස්ස භික්කවේ ධම්මේ මනසිකරවතෝ, ඒ නියම නිවැරදි ආකාරයට ආනාපාන සති සමාධිය අනුගමනය කරනකොට අනුපන්නෝ ආකාමාසව න උපජ්ජති, අනුපන්නෝ ආකාමාසව පහියති, උපන්නෝ ආකාමාසව පහියති, අනුපන්නෝ භවසෝ න උපජ්ජති, උපන්නෝ භවසෝ පහියති, අනුපන්නෝ අවිජ්ජාසෝ න උපජ්ජති, උපන්නෝ අවිජ්ජාසෝ පහියති. ඉමේ ධම්මා මනසීකරණියා යේ ධම්මේ මනසිකරු. ඒ පුද්ගලයා දන්නවා මේ අනුසය උපදින්නට එනකොටම මේ කාමාසෝ භවසෝ අවිද්‍යාසෝ හැටියට, එහෙම නැත්නම් අර කාම අනුසය, එහෙම නැත්නම් තණ්හා අනුසය, පටිඝානුසය, අවිද්‍යා අනුසය උපදින්නට එනකොට මේ පුද්ගලයා දන්නවා. ඒ උපදින්නට එන්නේ අනුසය බව දැනගෙන අර කායේ කාය අනුපස්සනා, වේදනාසු වේදනා අනුපස්සනා, චිත්තේ චිත්තානුපස්සනා, ධම්මේසු ධම්මානුපස්සනා කරන්න දන්නවා. ඒ අනුව ඒ පුද්ගලයා ආනපාන සති සමාධිය නිවැරදිව මෙනෙහි කරන්න දන්නවා. ඒ පුද්ගලයාට යම් මේ ධර්මය පිළිබඳව දැනුමක් තියෙනවා, කරන්න ඕන දේ දන්නවා, නොකරන්න ඕන දේත් හොඳට දන්නවා. ඒ අනුව ඒ පුද්ගලයා පියවර තුනකින් යම් ආකාරයක දහම් දැනුමක් ලබනවා. ධම්මෝ සම්දිට්ඨිකෝ කියන එක පළවෙනි පියවර, සම්ම දක්ඛාතා කියන එක දෙවෙනි පියවර, ඒ අනුව සම්මාදිට්ඨියට පත්වීම අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි පියවර සම්මා දිට්ඨියට පත්වීම ඒ පුද්ගලයා දන්නවා. ඒ අනුව තස්ස අමනසිකරණීයානන්දං අමනසිකරණීයානන්දම්මානං අමනසිකාරා මනසිකරණීයානං ධම්මානං මනසිකාරා අනුපන්නාචේව ආසවාන උපජ්ජන්ති උපන්නාව ආසවා පහියන්ති. ඒක තමයි ප්‍රඥාව. මේක මේ දෙක කරන්න පුළුවන් නම් ආනපාන සති සමාධිය පිහිටනවා ප්‍රඥාව කටයුතු ප්‍රඥාවෙන් කටයුතු කරනවා. එවන් පුද්ගලයා සෝ ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. මේ මොකද්ද? චතු අරිය සත්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ වුණා. එහෙමනම් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධි වෙන්න අවබෝධ වෙන්න නම් ඔය කියන සෝතාපට්ටිංග හතරම පූර්ණ වෙන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර සම්පත්තිය, යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම අත්හැරීම, ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීම, ආනපාන සති සමාධිය පිහිටා ක්‍රියාකිරීම. ඒ අනුව තමා ධම්මෝ සන්දිට්ඨිකෝ සම්ම දක්ඛාතා සම්මාදිට්ඨි කියන ත්‍රිපරිවට්ටය පූර්ණ වෙන්නේ. ඒ මේ දෘෂ්ටිය අර දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසෝදති කියන මේ තත්ත්වයට පත් වුණාට පස්සේ තමා දුක්ඛ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධගාමිනී දුක්ඛ නිරෝධය නිරෝධගාමී ප්‍රතිපදාව කියන හතර පිළිබඳව දැරිමක් එන්නේ දැක්මක් එන්නේ. ඒ අනුව චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. අවබෝධ කරගත්තට පස්සේ තස්ස එවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනාති තීනි සංයෝජනානි පහියන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස. දැන් මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස ඉමේ උච්චති භික්කවේ ආසවා දස්සනා පහතබ්බ. එතකොට දැන් මේකේ බොහොම අනුපූරකයි අනුපුබ්බංගමයි අර සෝතාපට්ටි අංග හතර නිවැරදිව තේරුම් නොගත්ත පුද්ගලයෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. දිට්ඨිය දැක්ම ආකල්පය පිරිසිදු කරගත්තේ නැති පුද්ගලයෙකුට, දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසීදති නොවූ පුද්ගලයෙකුට. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත සම්මා දිට්ඨියට පත් වූ පුද්ගලයෙකුටයි මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස සංයෝජන තුන කපලා ප්‍රහාණය කළා අයින් කරන්න පුළුවන්. නමුත් අද බුද්ධාගමේ කියන්නේ ඔකේ අනිත් පැත්ත කන පිට ගහලා. අද කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස අයින් කරපු මිනිහා ඔය සෝතාපන්න ඵලයට පත් වෙනවා කියලා. නමුත් මේක පැහැදිලිව පිරිසිදුව බුදුහාමුදුරුව දේශනා කළා තියෙනවා. ඔය බුද්ධාගමේ සියල්ල කන පිට ගහගෙන ප්‍රකාශ කරන දෙයක්. ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා සම්මා දිට්ඨියට පත් වීම පළවෙනි පියවර, චතුරාර්ය සත්‍ය අවබෝධ වීම දෙවෙනි පියවර, සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස කියන මේ බැමි තුන සංයෝජන තුන කපා දැමීම ප්‍රහාණය කිරීම වෙන්නේ මේ දෙකෙන් පසුව ඒකේ ප්‍රතිඵලයක් හැටියට. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේක අනිත් පැත්තට ගත්තොත් කවුරු හරි ඉස්සෙල්ලා සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස අයින් කරන්න කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට කවදක්වත් ඕක වෙන්නේ නැහැ. මොකද ඵලය දඟල ඵලය අල්ලගෙන දඟලන පුද්ගලි. හේතු අයින් කරන්න ඕන. හේතුව තමයි වැරදි දෘෂ්ටිය, අර අයෝනිසෝ මනසිකාරය, අර ධම්මානුධම් ප්‍රතිපදාවේ හැසිරෙන්නේ නැති එක, අර ධර්මය අහලා බණ අහලා මේ ධර්මය ධර්මමාර්ගයේ නොදන්නාකම. ඉතින් ඒ හේතු අයින් කළාම ඵලය ඉබේ ලැබෙයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස කියන දේවල් ඉබේ නැති වෙනවා. ඒ නිසා කරන්න ඕන දේ කරාම සිදුවෙන්න ඕන දේ සිදුවෙයි. මේක හොඳට තේරුම් ගත යුතුයි. මේක තේරුම් ගන්නා තාක්කල් අපි අර සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාසයන් කරන්න කටයුතු කළාට ඒක කොහෙන්වත් අයින් වෙන්නේ නැහැ. මොකද හේතුව එහෙමම. හේතුව හොයලා දැනගෙන හේතු අයින් කිරීම තමයි ඵලයෙන් මිදී නිදහස් වෙන්නට ක්‍රමය. මේක හොඳට තේරුම් නොගත්තොත් හරියන්නේ නැහැ. ඊළඟට බොහොම කෙටියෙන් ඊළඟ පහ තම හයක් තියෙනවා. සංවරා පහතබ්බ ආසව සංවරා පහතබ්බ. මේ ආසව සංවර පහතබ්බීම පිළිබඳව බුදුහාමුදුරුව කියලා තින්නේ ඉද බික්කවේ බික්කු පටිසංකා යෝනිසෝ චක්කු ඉන්ද්‍රිය සංවර සංමුතෝ විහෙරති යං හිස්ස බික්කවේ චක්කු ඉන්ද්‍රිය අසංවරං අසංමුතස්ස විහෙරතෝ උපජ්ජේ යෝං ආසව විගත පඩ්ලහ. චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ජීවා ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය හය සංවර කර ගැනීමෙන් මෙතෙක් අසංවර වූ අසංබුතස්ස වූ මේ වාසය කළ ඒ මේ අර අනුසය ඉපදෙන්නට හේතු ඒ වැරදි ආකාරයට අසංවර වූ ඉන්ද්‍රිය හය ආයතන හයක් හැටියට පාවිච්චි කළ හය දැන් ඉන්ද්‍රිය හයක් හැටියට පාවිච්චි කරනවා. ඉන්ද්‍රිය සංවරය පිළිබඳව තමා මේ ආසව සංවර පහතබ්බා කීමෙන් තමන්ගේ මෑහ කන නාසය දිවකය මනම හයම ඉන්ද්‍රියයන් හයක් හැටියට පාවිච්චි කරන්නට පුළුවන් වුණා නම් ඒකට ක්‍රමය තමයි මේක මේ කියලා තියෙන්නේ. ඒ අනුව ආසව සංවර පහතබ්බා මේක තමයි සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය, අවිතීක්කම සීලය පූර්ණ කර ගැනීම ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඒ අනුව යම් හිස්ස භික්කවේ සංවරං අසංගුතස්ස විහෙරතෝ උපජ්ජයුං ආසවා විගාත පරිලාහ සංවරම් සංගුතස්ස විහෙරතෝ එවන්තේ ආසවා විගාත පරිලාහ න හොන්ති. ඊට පස්සේ මේ විගාත පරිලාහ කියන්නේ වෙන් කර කර ඝාතනය කරා මේ ආසව. ඊට පස්සේ ඒ ආසව උපදින්නට හේතු වූ අසංවරකම විගාත පරිලාහ වෙන් කර කර ඝාතනය කළ විනාශ කළා සමුච්ඡේද වශයෙන් සමුග්ගාත වශයෙන්. ඒ අනුව මේ ආසව සංවර පහතබ්බා මේක කරන්නේ මේ ඉන්ද්‍රිය හය ඇකන්නන ආසය දිවකය මන මෙතෙක් ආයතන හැටියට තිබිජේවන් තම ආසව උපදුනේ අනුසය උපදුනේ දැන් ආසව අනුසය උපදින් නැති වෙන ආකාරයට මේ ඉන්ද්‍රිය හයක් හැටියට ඇකන්නන ආසය දිවකය මන සංවර කරගන්නවා. ඒ නිසා තමන්ගෙම ඇකන්නන ආසය දිවකය මන වෙන කාටවත් සංවර කරලා දෙන්න බෑ. තමන්ම තේරුම් ගන්න ඕනේ මේ ඇකනනාසය දිවකය මන අනිවාර්යෙන් පාවිච්චි කළ යුතුයි. හැබැයි පාවිච්චි කළ යුත්තේ ඉන්ද්‍රියයක් හැටියට, පාවිච්චි කළ නොකළ යුත්තේ ආයතනයක් හැටියට. සියලු පෘථග්ජන පුද්ගලයෝ මේ ඇකනනාසය දිවකය මන අහක යන කුණු ගොඩවල් එකතු කරන ආයතනයක් හැටියටයි පාවිච්චි කරන්නේ. නමුත් සුතවත් අරිය සාවකයා අර දස්සනේන සම්පන්න වූ සම්මාදිට්ඨියට පත් වූ අරිය ශ්‍රාවකයා තේරුම් ගන්නවා මේ ආගන්තුකේ උපකිලිට එන උපකිලිටන් කොහොමද එන්නේ කොහෙන්ද එන්නේ කියලා. මේ එන්නේ අර දොරවල් හයට. ඇහැකන්නාසය දිවකය මනහය මේකට. ඒ අනුව ඉන්ද්‍රිය හය සංවර කරගත්තාම චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, දිවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය ඊට පස්සේ අර ආසව විගාත පරිලාහ න හොන්ති කියන තත්ත්වයට පත් වෙනවා. ඊළඟට පටිසේවනා පහතබ්බා. පටිසේවනා පහතබ්බා කියන්නේ මේ සිව් පසය යම් කිසි කෙනෙක් සිව් පසය නැතුව ගිහියෙකුට හෝ පැවිද්දෙකුට හෝ මේ මහණදම් පුරණ කෙනෙකුට හෝ මේ කය පවත්වා ගන්නේ නැතුව මේ කය මේ පැවැත්ම පවත්වා ගන්න නැතුව ලෙඩ රෝග නොහැදි දුබල නොවි එකට අවශ්‍ය ආකාරයේ ඒ පැවැත්ම පවත්වාගෙන යන්නට අවශ්‍ය මේ සිව් පසය ආහාර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය චීවර මේවා ගන්නවා. මේවා අනිවාර්යෙන් අවශ්‍යයි. එව නැතුව මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උපකාර වන්නා වූ මේ කය පාත්ව ගන්න බෑ. නමුත් මේ සිව්පසය ගන්නකොට ඒක තමන් හම්බ කරගත්ත දෙයක් නෙමෙයි, අනුන්ගෙන් දෙන දෙයක්, පිනට දෙයක්. ඒ මොහොතේම ඒ සිව්පසය පිළිගත්ත ගමන්ම ඒකේ ණයෙන් මිදී නිදහස් වෙන්නට මේ පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළ යුතුයි. එහෙම නැත්නම් ප්‍රත්‍යවේක්ෂා පාඨයේ කිව්වට විතරක් හරියන්නේ නැහැ. ප්‍රත්‍යවේක්ෂා පාඨයේ නිකන් කිව්වහම ඒක නෙවදවායන, මදායන, මණ්ඩනායන, විභූෂණාය මේක කිව්වට විතරක් හරියන්නේ නැහැ. නමුත් අපි මෙනෙහි කරන්න ඕන පිරිසුදු චේතනාවක් මේ අනුන් දෙන දාණයෙන් මම යැපෙන්නේ මේ දාණය අරගෙන මම මේ කය පාත්ව ගන්න ඕන මේ කය පාත්වා ගත යුතුයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මගපල ලබන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ මගපල ලබා ගැනීමේ ඒකායන අදිෂ්ඨානයක් ඇතුව මේ සිව්පසය ගන්නවා ඒ සිව්පසය ගන්නවා ඒ පිළිගන්න වූ සියලු ඒ පින්වතුන්ටත් මේ පුණ්‍ය ශක්තියෙන් ඒ අයගේ ඒ ඥාතීන්ට පින් දෙන්නත් කුසලයක් බවට පත් කරගන්නත් ඒ අයට ධම්මානුධම්ම පටිපදාවේ ධර්ම මාර්ගයේ විවෘත වෙන්නත් ඒ අවස්ථාවෙම ඒ මොහොතෙම පටිසංකාය යෝනිසෝ මනසිකාරයෙන් ඒ ක්‍රියාව ඒ මේ ආසවා පහතබ්බා පටිචේවනා පහතබ්බා කරන්න ඕන පටිසංකාය යෝනිසෝ මනසිකාරයෙන් ඒ මෙනෙහි කිරීම කරන්න ඕන මෙනෙහි කිරීම කරලා තමා ඒ පින්ඩ පාත සේනාසන චීවර ගිලාන ප්‍රත්‍ය භාවිතා කළ යුත්තේ. ඒ අනුව ඒ නයෙන් මිදී නිදහස් වෙනවා ණය වෙන්නේ නැහැ. ඒ වගේම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ කායන පරමාර්ථයෙන් විතරයි මේක ගන්න ඒ මිසක මේ වෙන මේ පෙළපාලියන්න ඔය තව නොයෙකේ උපාධි ගන්න තව නොයෙකුත් ඔය කරන දේවල් තියෙනවානේ. ඒ සඳහා නෙමේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා පමණයි මේ සිව්පසේ පාවිච්චි කරන්න කියන අදහස තමයි පටිසංකා යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීම. ඊළඟ එක කතමේජ බික්කවේ ආසවා අදිවාසනා පහතබ්බා. දැන් අදිවාසනා පහතබ්බා කියන එක අදිවාසනා නාදිවාසේති අදිවාසනා දෙකක් තියෙනවා. දැන් බුදුහාමුදුරන්ටත් අපි බුද්ධ පූජාව පූජා කරනකොට අදිවාසයේ තුනෝ බන්ති. මේ අපි දෙන දේ ඉවසා වදාරා පිළිගන්න කියන එකයි ඒ අදිවාසයේ තුනෝ බන්ති කියලා අපි පිළිගන්න. නාදිවාසයේදී කියන්නේ අපි යම් යම් දේවල් ඉවසා විමසා ඒකෙන් මිදී නිදහස් වී මගහැර ඒකට නොගැටි නොඇලි මුලා නොවි ඉන්දුවන් මොන වගේ දේවල්ද සීතස්ස උන්නස්ස දිග්ගච්ඡාය පිපාසය බඩගින්න පිපාසය දැඩි සීතල දැඩි උෂ්ණත්වය දංස මකට වාතා සපසරින් සපපස මසි මදුරු ආදී වූ බාහිර කරදර දුරුත්තානං දුරාගතානං වචනපතානං තමන් දුරු කළ යුතු වචන කියන මිනිස්සු වැරදි අර පරුස වචන පිසුනා වාචා පරුසා වාචා සම්පප්පල ඒ වචන කියන වචන පතානම් උප්පන්නානම් සාරිකානම් වේදනාව සමහර විට ඔළුව කැක්කුම බඩේ කැක්කුම ඉසේ කැක්කුම බඩගින්න තව නොයෙකුත් මේ වගේ නොයෙකුත් තැන්වල ඇඟේ පතේ කායික ශාරීරික වේදනා එන්න පුළුවන් දුක්ඛානම් තිබ්බානම් කරානම් කටුකානම් ආසාතානම් අමනාපම් පානහරානම් අදිවාසක ජාතිකෝ හෝති. ඒ සියලු දේ අපි ඉවසා විමසා ඒවා අතහැරලා මග හැරලා ඒවැන් මේ මග මේ ආනපාන සති සමාධිය වඩාගෙන යන්නට උපකාර වන්නා වූ මේ පිළිවෙත මේ පියවරට බාධා එන්න ඉඩ තියෙනවා. ඒ සියලු බාධක අපි ඉවසීමෙන් විමසීමෙන් මග හැරලා සැනසීම ලබා ගන්න ඕන. ඒක තමයි මේ උච්චති භික්කවේ ආසවා අදිවාසනා පහතබ්බා. ඊළඟට ආසවා පරිවජ්ජනා පහතබ්බා. පරිවජ්ජනා කියන්නේ මගහැර ප්‍රතික්ෂේප කරලා මගහැරලා ගිහිල්ලා ඒකෙන් මිදී නිදහස් වීම. මොනවද? ඉද බික්කවේ බික්කු පටිසංකා යෝනිසෝ චණ්ඩං හත්තිං චණ්ඩං අස්සං චණ්ඩං ගෝණං චණ්ඩං කුක්කුරං අභිංකානුං කණ්ඨකානං සුබ්බං පපාතං චන්දනිකං ඔලිගල්ලං යථාරූපේ අනාසනේ නිසින්නේ යථාරූපේ අගෝචරේ චරණං යථාරූපේ පාපකේ මිත්තේ භජනං මිඤ්ඤු සබ්‍රහ්මචාරී පාපකේසු ඨානේසු ඔක්කප්පෙයුන් සෝ තංච අනාසනං තංච අගෝචරං තේච පාපකේ මිත්තේ පටිසංඝායෝනිසෝ පරිවජ්ජ. යම් යම් අය දැන් එදා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙච්ච සමාජයේ එදා සමාජයේ බොහෝ මේ යෝග යෝගාවචරයන්ට එහෙම නැත්නම් මේ මග වඩන අයට මේ මාර්ගය අනුගමනය කරන අයට බාධක වුණේ ඔය කියන කැලේ හිටිය වල් අලි වල් හරක් මේ ඡණ්ඩ සත්තු ගෝනු කුක්කුර හිව් මේ ඔය ව්‍යාග්‍රය හිවල්ලු නරියෝ මේ වගේ බල්ලෝ මේ වගේ සත්තු ඒ වගේම අභින්කානං කණ්ඩකානං සොබ්බං පපාතං චන්දිකං ඔලිගල්ලං ඒ වගේම යම් යම් ආකාර වූ මේ ගැළපෙන්නේ නැති මිත්‍ර භජනේ ඒ යතාරූපේ පාපකේ මිත්තේ භජන්ත ඒ සියලු දෙනා මගහැරලා පරිවර්ජනා පහතබ්බා කළ යුතුයි කියන එකයි බුදුහාමුදුරුව එදා කිව්වේ හැබැයි අද මේක ඊට වඩා හාත්පසින්ම වෙනස් අද කොහෙවත් අපිට මේ භාවනා කරන අයට බොහොම කලාතුරකින් තමයි මේ කියන චණ්ඩං හට්ටින් අස්සං ගෝණං කුක්කුරං අද තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි රූපවාහිනිය ටෙලිෆෝන් එක සමහර විට රේඩියෝ එක සමහර විට පුවත්පත් පත්තරේ සමහර විට ඔය දේශපාලන පෙළපාලි මේ විශ්වවිද්‍යාල මේ වගේ තව නොයෙකුත් දේවල් තමයි අද ඔය පරිවර්ජනා පහතබ්බා කියන එකට කරන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ සියලු දේ අපි පරිවර්ජනා පහතබ්බා ඒවා මගහැරලා ඒවෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. ඒ තැන් වලට අපි ගිහිල්ලා ඒ තැන් වලත් අපි ඇලී ගැටී මුලා වී කටයුතු කරනවා නම් ඒක මේ මගට මේ ආනපාන සති සමාධිය වැඩි වීමට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වඩා ගන්න නොගැලපෙන දෙයක් නොපැහැින දෙයක් නොසීහෙන දෙයක් ඒක තේරුම් අරගෙන ඒක තමයි පරිවර්ජනා පහතබ්බා ඊළඟට මේ සියලු දේ බාහිර වගේ දේවල් දැන් ඊගාවට විනෝදනා පහතබ්බා මේක අධ්‍යාත්මික දෙයක් මේක තමන්ගේ ඇතුළාන්තයෙන් එන දෙයක් මේ විනෝදනා පහතබ්බා මෙතන ඉද බික්කමේ බික්කෝ පටිසංඛාය යෝනිසෝ උපන්නම් කාම විතක්කම් නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති උපන්නම් ව්‍යාපාද විතක්කම් උපන්නම් විහිංසා විතක්කම් මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක ඔය සියලු දේ අත්හැරියත් කලයකට ගියත් ගහක් මුලකට ගියත් ගෙදරකට ගියත් ආරණ්‍යයකට ගියත් ඔහේ ගියත් ඉඳගත්ත් හිටගත්ත් සක්මන් කළත් මොන ඉරියව්වෙ හිටියත් සමහර විටක මේ හිත ඇතුලේ තියෙන පැසව පැසව තියෙන කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර එන්න පුළුවන් මේ සියලු දේ අපි හොඳට දැනගෙන ඒ සියලු කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විහිංසා විතක්කාර විචාර නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති මේවට අපි නොඇලී නොගැටී මුලා නොවි ඒවෙන් මිදී නිදහස් වෙලා සිත පිරිසිදු කරගන්න ඕන රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර සිතක් බවට පත් කරගන්න ඕන. ඒ අනුව යං හිස්ස භික්කවේ අවිනෝදයතෝ උපජ්ජයුං ආසවා විඝාත පරිලාහ විනෝදයතෝ ඒවන්තේ ආසවා විඝාත පරිලාහ න හොಂತಿ. ඊට පස්සේ ඒ ආසව විඝාත වී කියන්නේ වෙන් කරනවා ඝාතනය කරලා ඒවැන් සහ මුලින්ම මිදී නිදහස් වෙලා නැවත ඒවා හිතට ඇතුළු නොවන ආකාරයට හිත පිරිසිදු කරගන්න පුළුවන් ඉමේ උච්චති භික්කවේ ආසවා විනෝදනා පහතබ්බා අවසානයක ආසවා භාවනීය පහතබ්බා කතමේච භික්කවේ ආසවා භාවනා පහතබ්බා ඉද භික්කවේ භික්කු පටිසංඛා යෝනිසෝ සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාම දැන් මෙතන සති සම්බොජ්ජංගම් භාවතාව තමයි පළවෙනි සති සම්බොජ්ජංගය භාවනා කරනවා කියන්නේ වෙන කිසිම දෙයක් නෙමේ නැවත ආනපාන සති සමාධිය දිගටම භාවනා කරගෙන යෑමෙන් සතර සතිපට්ඨානය පූර්ණ වීමෙන් සති සම්බොජ්ජංගය පූර්ණ වීමයි. එනිසා ආනපාන සති සමාධිය නිවැරදි ආකාරයට යමෙක් දැනගෙන තේරුම් අරගෙන ඒ නිවැරදිව අස්සපස්ස ආනපාන කරනවා නම් සේවිතබ්බා නිවැරදිව කරනවා නම් ඒ පුද්ගලයා තුළ සති සම්බොජ්ජංගය වැඩෙනවා. අලුතෙන් වඩන්න දෙයක් නැහැ. හැබැයි අර හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට බහගලපා බලා ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන එක තමයි සත්‍ය සම්බුද්ධ. ඒ අනුව ධම්මවිචේ සම්බුද්ධංගේ වැඩිනවා. ධම්මවිචේ සම්බුද්ධංගේ වැඩිනකොට විරිය සම්බුද්ධංගේ පීති සම්බුද්ධංගේ පසදි සමාධි උපේක්ඛා සම්බුද්ධංගේ කියන සත්‍ය සම්බුද්ධංගය වැඩිනවා. දැන් හොඳට තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ සත්‍ය සම්බුද්ධංගය කියන්නේ. සම්බුද්ධංගය කියන්නේ සං කියන්නේ රාගය, ద్వේෂය, මෝහය. රාග බව, ద్వේෂ බව, මෝහ බව. මේ රාග බව, ద్వේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාර වන්නා වූ අංග හතක් තමයි මේ සත්‍ය සම්බුද්ධංගය. මේ සත්‍ය සම්බුද්ධංගය වැඩිමෙන් කරන්නේ මේ රාග බව, ద్వේෂ බව, මෝහ බව සහ මුලින්ම හිතෙන් උදුරා දමන්නට උපකාරක ධර්ම. බුද්ධකාරක ධර්ම, බෝධිපාක්ෂික ධර්ම, බෝධිකාරක ධර්ම බව උදුරා දමන්නට උපකාරක ධර්ම තමයි බොජ්ජංග ධර්ම. ඒ මිසක් මේකේ මොනවත් හදාගන්න දෙයක්, එකතු කරගන්න දෙයක්, අල්ලගන්න දෙයක්, අයිති කරගන්න දෙයක්, වඩා වර්ධනය කරගන්න දෙයක් නෙමෙයි මේක. මේ බොජ්ජංග ධර්ම මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව පියවර හතකින් හිතෙන් උදුරා අස්කර ශේෂයක්වත් ඉතිරි නැතුව හිත උපේක්ඛා තත්වයට පත් කරගන්නට උපකාරක ධර්මය බොජ්ජංග ධර්ම හත. ඉතින් ඒක නිසා ඒක තමයි එතෙන්දී අර ආනපාන සති සමාධිය භාවනා කිරීමෙන් සත්‍ය සම්බුද්ධංගයත් ධම්මවිචය පීති විරිය මේ සත්‍ය සම්බුද්ධංගය වැඩිනවා. මේක තමයි මේ බුදුහාමුදුරුවෝ කියපු පෙන්නපු නියම අනුපූරක අනුපුබ්බංගම මාර්ගය ආසව මේ පියවරහතෙන් ඉවත් කිරීම. ඒ අනුව බික්කු අවසාන පේලි දෙක හොඳට තේරුම් ගන්න මේක ඉතාම ගැඹුරු ධර්මයක් තියෙනවා. ඉද බික්කු සබ්බාසව සංවර උතෝ විහෙරති අච්චෙච්චින් තණ්හං පළවෙනි එක. අච්චෙච්චින් තණ්හං පළවෙනි එක. විවත්තයි සංයෝජනං දෙවෙනි එක. සම්මා මානාභිසමයා තුන්වෙනි එක. අන්තමකාසි දුක්ඛක්ඛස්සාති හතරවෙනි එක. මේක තමයි අරහතුන් වහන්සේගේ අරහත් බවට, නිවන් බවට උපකාර වන පියවර හතර. අච්චෙච්චි තණ්හා, මේ තණ්හාව නැවත නූපදින ලෙස සහ මුලින්ම හිතෙන් කපලා තණ්හක්ඛයෝ කියන එක තමයි අච්චෙච්චින් තණ්හා. විවත්තයි සංයෝජනම්, මේ සංයෝජන විවට්ට කරන්න. විවට්ටේ ඥානය මේ සංයෝජන 10ම දස සංයෝජනෙම විවට්ට කරන්න ඕනේ. සංයෝජන 10න් තමයි අපි වට වෙලා, කොටු වෙලා, හිර වෙලා මේ බැම්මට මේ බැඳිලා තියෙන්නේ. ඒ සංයෝජන 10ම විවට්ටයි. විවට්ටේ කියන්නේ සංයෝජන. ඊට පස්සේ සම්මා මානාභි සමය. සං රාගය, ద్వේෂය, මෝහයෙන් සහ මුලින්ම මිදී නිදහස් වෙලා අර ප්‍රඥා විමුක්තිය, විද්‍යා විමුක්තිය ලැබීම තමයි සම්මා මානාභි සමය. අන්තමකාසි දුක්ඛ සම්මෙතකල් පාත්වාගෙන ආපු දුක් සහිත වූ මේ පැවැත්ම අපැත්මක් බවට අවසන් කරනවා. දුක්ඛක්ඛස්සාති, මේ දුක් කපලා, මේ දුක සහ මුලින්ම දුකෙන් මිදී නිදහස් වෙලා නිවන. අර තණ්හක්යෝ විරාගයෝ නිරෝධෝ නිබ්බානන්ති කියන தත්වය තමයි මේක. ඉතින් ඒ අනුව මේ හතරම සිද්ධ වෙනවා මේ සම්බාසෝ සංවර පරියාය සූත්‍රයේ. මේ පියවරහත හරියට දැනගෙන යම් කිසි කෙනෙකුට අනුගමනය කරන්නට පුළුවන්කම ලැබෙනවා. සෝතාපට්ටි මාර්ගයත් ඵලයක් තමා පළවෙනි එකේ ආස්වා සංදසනින පහතප්. ඔව් නිවන් මගම තමා සෝතාපට්ඨියංග හතරම තමා මේ අසුතවත් පෘථග්ජන පුද්ගලයේ සුතවත් අරිය සාවකයෙක් කරන්නට උපකාර වන පාර මාර්ගය පිළිවෙතම තමා මේ පළවෙනි පියවරෙන් විග්‍රහ කළේ. ඒක නැතුව මේ ප්‍රශ්නේ ලියපු එක්කෙනාට ආපහු දෙන්න ඕනේ. මෙතන මේ ප්‍රශ්න ලියලා එවන තැනක් නෙමෙයි. හොඳට තේරුම් ගන්න ඕන කවුරු වුණත් කවුද මේ ප්‍රශ්න ලියලා ඇව්වේ? ඈ මෙතන ඉන්න එක්කෙනෙක් නේ, පිට එක්කෙනෙක් එන්න බෑනේ. මේ ප්‍රශ්නේ අරගෙන අහන්න ඕන. කීයටවත් මෙතන ප්‍රශ්න ලියලා එවන තැනක් නෙමෙයි. අර පොයේ දවසේ මෙතන 7-8000ක් ඉන්නකොට අපි වෙලාවක් වෙන් කරනවා ප්‍රශ්න ලියලා එවන්න. නමුත් මෙතන එහෙම ප්‍රශ්න ලියලා එවන්න බෑ. තමන් නැගිටලා බය නැතුව ලැජ්ජ නැතුව අහන්න. ඒකින්ද මේ ප්‍රශ්නේ ලියපු එක්කෙනා කමන්නේ ගත්තත් නැතත් කුලේ අහන්න දැ. දැන් අඩු ගණනේ මේ ඇත්ත වශයෙන්ම මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය ඕන වෙන්නේ සෝතාපට්ටි ඵල සච්චික්‍රියාය කරන්න. ඊට පස්සේ ඒ පුද්ගලයා නියත සම්බෝධි පරායනයෙන්ම සතර අපායෙන් මිදුණා. ඉතුරු කාලේ ඒ පුද්ගලයාගේ අර පුඤ්ඤ පාප පහිනස්ස කරන්න බැරුව ගෙවන කාලයක් කොහොමත් සතර අපායට ආයන්නේ අසඤ්ඤ තලයකට ආයන්නේ. මේකේ තියෙනවා සත්තුක්කත් පරම සූත්‍රයේ ඒ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයෙක් අතින් ආනන්තරිය පාප කර්මයක් වෙන්නේ සතර අපායට යන්නේ අසඤ්ඤ තලයකට යන්නේ නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්නේ. ඒ පුද්ගලයා සම්මාදිට්ඨියට පත් වූ පුද්ගලයෙක්. ඒ පුද්ගලයා අතින් කිසිම ඒ වගේ වරදක් පාපයක් වෙන්නේ නැහැ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන தත්වයෙන් ඒ පුද්ගලයා මේ නිවන් පාරෙම පටිසෝතගාමි මාර්ගයේම යන පුද්ගලයා. ඒ පුද්ගලයාගේ අර කරගත්ත විශාල පින්කම් තොගයක් තියෙනවා පුඤ්ඤාභි සංඛාර. ඒවා ගෙවන්න ඕන. ඒවා ගෙවන්න වැය කරන්න තමයි ඉතුරු ජීවිත කාලය ගෙවන්න සිද්ධ වෙන්නේ. ඔන්නම් විනාඩි දෙක තුනකිනුත් හොඳ ප්‍රඥාවන්තයෙක් නම් ඔය සියලු පුණ්‍ය පාප පහිනස කරන්න පුළුවන්. නමුත් අර ධම්මානුසාරී සද්ධානුසාරී පුද්ගලයෙකුට නෙයිය පුද්ගලයෙකුට එක පාට මේක කරන්න අමාරු වෙනවා. තව තවත් මේ වගේ දේවල් කර කර යම් ආකාරයේ මේ පැවැත්ම පාත්තාගෙන යන්නේ යෑමේ කැමැත්තක් තියෙනවා නෙයිය ධම්මානුසාරී සද්ධානුසාරී. නමුත් ප්‍රඥානුසාරී පුද්ගලයෙක් එහෙම කරන්නේ එක මොහොතෙම උග්ගටිතඤ්ඤ. උග්ගටිතඤ්ඤ කියන්නේ මේ ගැටේ දැකලා ගැටේ එක පාට කපන්න පුළුවන්. දැන් අර ධම්මානුසාරී සද්ධානුසාරී නෙය පුද්ගලයා ගැටේ දකිනවා. ගැටේ දැක්කා. හැබැයි ගැටේ ටිකක් අතගගා ඉඳලා හිමින් හිමින් ලෙහන්න ඕන කියා හිතලා ලෙහ ලෙහ කල් ගෙවනවා. ගැටේ අත ගන්න එක ටිකක් සැප වෙයි. ගැටේ බව දන්නවා. ඒක තමයි නෙය්‍ය පුද්ගලයාගේ සද්ධානුසාරී පුද්ගලයාගේ ස්වභාවයේ ගතිය. ඒ නිසා ඒ පුද්ගලයා නෙය්‍යයි. දැන් පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. උග්ගටිතඤ්ඤ පුද්ගලයා, එයා ප්‍රඥානුසාරී පුද්ගලයා, විපචිතඤ්ඤ පුද්ගලයා, වීරානුසාරී පුද්ගලයා. ඒ වගේම නෙය්‍ය පුද්ගලයා ධම්මානුසාරී සහ සද්ධානුසාරී කියලා දෙකකට බෙදෙනවා. පදවර්ම කියලා අන්තිමට තවත් පුද්ගලයෙක් ඉන්නවා. පදවර්ම පුද්ගලයෝ තමයි වැඩි. හැබැයි පදවර්ම පුද්ගලයාටත් නිවන් දකින්න පුළුවන් වහලා නැහැ. ඒ පුද්ගලයා අර අසුතවත් පුදක් යන පුද්ගලයා. පදවර්ම පුද්ගලයාත් මේ දහම් ඇසුවොත් නියම වශයෙන් මේ මාර්ගයට ආවොත් පාර ආවොත් ඒ පුද්ගලයාට කොමෝ එක්ක නෙයි එක්ක විපචිතඤ්ඤ එක්ක උග්ගචිතඤ්ඤ හැටියට මේක මේ නිවන් මඟ කොහොම හරි සාක්ෂාත් කරගන්න. නමුත් අර පදම්බරම පුද්ගලයාට කළ යුතු මේ බණ අහන්නම ඕන. බණ නොඅහ පදපරම තත්ත්වයෙන් මිදී නිදහස් වෙලා ඔය තත්ත්වයකට එන්න බෑ. සෝවාන් මාර්ගය විතරක් නෙමේ. අරහත් මාර්ගය මාර්ග හතරම් සෝතාපන්න මාර්ගය සකදාගාමී අනාගාමී අරිහත් හතර මාර්ගයම ඔතන තියෙනවා. ඒකනේ අන්තිමට කිව්වේ අර අච්චෙච්චෙයි තන්නම් විවත්තෙයි සංයෝජනම් සම්මා මානාවි සමයා දුක්ඛකන්ද සහෝසිටි කියලා. ඒ අරහතුන් වහන්සේගේ විස්තරයක්. ඒ ගුණ හතරේ පියවර හතර ඒ යථා භූත හතර තියෙන්නේ අරහතුන් වහන්සේගේ. ඒ අරහතුන් වහන්සේ තමයි අවසාන පෙළියෙන් විග්‍රහ කරලා තියෙන්නේ. දැන් මේ අරහතුන් වහන්සේ එක එක සූත්‍රවල එක එක ආකාරයට දේශනා කරලා තියෙනවා, විග්‍රහ කරලා තියෙනවා, නම් කරලා තියෙනවා, හඳුන්වා දීලා තියෙනවා. මේ සූත්‍රයේ ඔය කියන කරුණු හතරෙන් තමයි තියෙන්නේ. දැන් තව සූත්‍රවල නොයෙක් ආකාරයට තියෙනවා. දැන් අනත්ත ලක්කන සූත්‍රයේ අර කොණ්ඩඤ්ඤ මේ හාමුදුරුව සෝතාපන්න ඵලයට පත් වුණේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළාට පස්සේ, අනත්ත ලක්කන සූත්‍රයේ දේශනා කළාට පස්සේ සෝතාපන්න මේ සකදාගාමී අනාගාමී අරිහත් වුණා එක විග්‍රහ කළ තියෙන කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයන් නාපරං ඉතත්තායාති පජානාති. ඒක තමයි වැඩිම සූත්‍ර ගණනක අරහතුන් වහන්සේගේ ලක්ෂණ හැටියට විග්‍රහ කරලා තියෙන්නේ. ඒ කොහෙන් ගියත් ඔය කරුණු හතරමයි සිද්ධ වෙන්නේ. ඒ ලෝකේ තමන්ම කරගත්ත දේවල් වලින් අතහරින්න පුඤ්ඤපාප පහිනස්ස කරන්න බැරිකම්. තවත් මේ ලෝකේ ටිකක් දුර මේ මනුස්ස ලෝකේ මේ කාම ලෝකේ තවත් සැප සම්පත් විඳින්මින් ඉන්නත් කැමතියි. ඒකයි අර සද්ධානුසාරී ධම්මං ප්‍රඥානුසාරී පුද්ගලයා එහෙම නැහැ. ඒ පුද්ගලයා එක පාට උග්ගටි තං උග් කියන්නේ උදුරලා ගලවලා කපලා මොහොතකින් අයින් කරනවා. මොකද්ද ගැටි? ගැටේ එතෙන්දිම තන්‍ය කියන්නේ එතෙන්දිම ඒ මොහොතේම කපන්න ගැටේ දක්ෂයි. ඒ නිසා කපලා ඒකෙන් මිදී නිදහස් වෙනවා. ගැටේ ඉඳලා අයින් වෙනවා. විගත පරිලාහ විඝාත පරිලාහ මේක. වි කියන්නේ වෙන් කරනවා, ඝාත කියන්නේ ඝාතනය කරනවා, පරිලාහ මේ පරිලාහ දැවීම දැවීම ශෝකය දුක් දෝමනස විඝාත සියලු දේ පරිලාහ කියන එක. මේ සංසාරේ අපි ජීවිත කාලය තුල විඳින සියලු දේ පරිලාහ. රාග දේශ මොහ නිසා තමයි සිද්ධ සියලු සිද්ධ වෙන්නේ. ඇලීම ගැටීම මුලාව තුනේ එකතුව පරිලාහ. ඒවා වෙන් කර කර ඝාතනය කරනවා. වෙන් කර කරනවා දකින්න ඕන. වෙන් කර කර දැකලා ඒවා ඝාතනය කරනවා කියන්නේ අර මේ තියෙනනේ සමුච්ඡේද ප්‍රහාණයයි සමුග්ඝාතයි ප්‍රහාණයයි. දැන් සමුග්ඝාත කියන එකේ සංඛ්‍යන්නේ රාගය ද්වේෂය මොහය ඝාතනය කළා, මරලා, අයින් කළා, කපලා, ඉවත් කළා, අස් කරනවා. සංඋග්ඝාත සංඋච්ඡේද. උච්ඡේද කියන්නේ මුලින්ම උදුරලා අයින් කිරීම. ඝාතනය කරනවා කියන්නේ මරලා වෙනස් කරලා අයින් කරනවා. දැන් මේක ඉන්ද්‍රිය වේමත්තතාවය ඕන වෙන්නේ මේ ඇහැ කන නාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රිය හය පිරිසිදු කරගන්නට අර ඉන්ද්‍රියන්ගේ එන ආයතනන් කියන වේගය මත්වීම අයින් කරන්න ඕනේ. ඒක ඉන්ද්‍රිය වේමත්තතාව. ඵලයේදී වෙන්නේ අපි ඒක ඒ ඵලයටපත් වෙලා එතෙන්දී යම් ආකාරයක ඒ ඵල සුවයක් යාත්ම සුඛ විහරණයක් විඳිනවා. එතෙන්දී අර මත් වීමෙන් තොරව ලබන සුඛ විහරණය තමයි නිරාමිස සුවය යාත්ම සුඛ විහරණය. එක දෙක. ඉච්ච කැමැත්තෙන්ම මෙතෙක් කරපු අර තැනක හාවීමෙන් සම්පූර්ණයෙන්ම එකෙන් ඒ හයෙම්ම ඔතන තියෙන හය කියන චෑන්නක් තියෙනවා. හයෙම්ම කැමැත්තෙන් මෙතෙක්කල් ප්‍රියයි මනාපයි කියපු දේ වලින් තමයි අපි තණ්හා උනේ. ඒක අච්චෙච්චේ කියන්නේ ඒක සාමුලින්ම හය තැනම ඒ වැරදි කැමැත්තෙන් කරපු දේ සම්පූර්ණයෙන්ම අයින් කළා, අස් කළා, ඉවත් කළා කියන එක තණ්හා. ඔතන හය කියන ඡයන්නකුත් තියෙනවා. ඉච්ච කියන කැමැත්තකුත් තියෙනවා. ඒක අස්කිරීමකුත් තියෙනවා. අච් අයන්නෙන් එන්නේ ඒක අස්කර. අච්චෙච්චෙයි. මේ මාගදී භාෂාවේ පුදුම විදිහට එක අකුරකින් තමයි ඔක්කොම ඇතුල් කරලා තියෙන්නේ. ඒක පටි සංවිධාඥානයෙන් තමයි මේක පටි ගලවලා බෙදලා බලලා විග්‍රහ කරන්න පුළුවන්. අරියදාන කියන්නේ මේ රිය ගමන අවසන් කරන්නට උපකාර වන, රාග දේශ මොහ අත්තරින්නට උපකාර වන, කෙලෙස් සම්පූර්ණයෙන් ඉවත් කරන්නට උපකාර වන ධ්‍යාන අරිය ධ්‍යාන. අනරිය ධ්‍යාන කියන්නේ රාග දේශ කියන දෙක තාවකාලික යටපත් කළා, තාවකාලිකව යටපත් කළා පැලස්තර සුවයක් ලබන ධ්‍යාන තියෙනවා. ඒවා අනරිය ධ්‍යාන. ඒවා අරිය වෙන්නේ නැහැ. ඒවා රිය ගමන යනවා. රිය ගමන යනවා. හැබැයි අර අසඤ්ඤතලවල, අරූපී තලවල, බ්‍රහ්ම තලවල යන සුවයක් තියෙනවා. අරිය ඥානවල අවශ්‍යතාවයක් නැහැ නිවන් දකින්න. ඒක ඒවා ලැබෙයි, ඒවා ලැබුණයි නැtei කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් මේ හෙට වෙන විට මේ ධ්‍යාන සහ මගඵල කියන එක පිළිබඳව හොඳට වෙනස තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් අද මේ වන විට මේ ලංකාවේ සියලුම මිනිස්සු බය භාවනා මධ්‍යස්ථානවල මගඵල නෙමේ බලාපොරොත්තු වෙන්නේ. මොනවද? ධ්‍යාන. නමුත් බුදුහාමුදුරුව මේ මං හෙට වෙනකොට කියන්නම්, මේ ධ්‍යාන නොලබාම, ධ්‍යාන නැතුවම මේ මගඵල ලබන්නට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට ක්‍රමයයි කියා දුන්නේ. හැබැයි බුදුහාමුදුරු බුදු වෙන්න ඉස්සෙල්ලා සියලුම මිනිස්සු ධ්‍යාන ලබන්නටමයි, චේතෝ විමුක්තියට ලබන්නටමයි කටයුතු කළේ. ඒකමයි එකම බලාපොරොත්තු. ඒකනේ අර බ්‍රහ්මදලකට අහු වුණේ. නමුත් මේ බ්‍රහ්මදල බුදුහාමුදුරු කැඩුවා. ඒකෙන් මිදී නිදහස් වුණා. ඒක අයින් කළා. ඔව්, බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. දැන් අරිය ධ්‍යාන විග්‍රහ කළා, කාමේහි විවිච්ච, පාපේහි අකුසල ධම්මේහි විවිච්ච, සවිතක්කං සවිචාරං පීති සුඛ ඒකාග්ග සහිත වූ පඨම ධ්‍යාන. ඊට පස්සේ අර එන්නේ නාඩු වෙනවා ද්විතීය, තතිය, චතුත්ත. ඒක හෙට කායගත සති සූත්‍රයේ එනකොට විග්‍රහ කරනවා. අනරිය ධ්‍යාන අර කාමේහි විවිච්ච, පාපේහි අකුසල ධම්මේහි විවිච්චේ මොකවත් නැහැ, සවිතක්කං සවිචාරං ඒත් නැහැ, විතක්ක විචාර පීති සුඛ ඒකාග්ග සහිත වූ පළවෙනි ධ්‍යානය මොකද්ද? අනරිය ධ්‍යානය. අරිය ධ්‍යානයක ලක්ෂණය තමයි කාමේහි විවිච්ච. විවිච්ච කියන්නේ වෙන් වූ සිත. පාපේහි අකුසල ධම්මේහි විවිච්ච, සවිතක්කං සවිචාරං. සවිතක්කං සවිචාරං කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා තමයි සවිතක්ක සවිචාරං. පීති සුඛ ඒකාග්‍රතා තාම තියෙනවා. දැන් ඔස්සග්ග කියන එකේ තේරුම දැනගන්න වචන තුනක් තේරුම් ගන්න ඕනේ. පළවෙනි එක තමයි සංසග්ග. දෙවෙනි එක තමයි පටි නිස්සග්ග. තුන්වෙනි එක තමයි ඔස්සග්ග. දැන් සංසග්ග කියන්නේ අපි අර ප්‍රියදේට ඇලිලා ගෑවිලා යම් තණ්හාවක් ඇති වෙලා සුවයක් ලබා ගැනීම සංසග්ග. සං කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් ගෑවෙනවා ඇලෙනවා කියන එක සංසග්ග. ඒකෙන් මිදි නිදහස් වීම පටි නිස්සග්ග. අර ගැටේ ඉසල ලෙහන්න එපාය. බැම්ම ලෙහන්න එපාය. ඒක පටි නිස්සග්ග. ඒ ගැටේ ලෙව්වට පස්සේ දැන් පියවර හතරක් තියෙනවා. විස්සංග පරිණාමී වෙන්න බෑ. එක පාරටම පළවෙනි එක විවේක නිස්සිත, දෙවෙනි එක විරාග නිස්සිත, නිරෝධ නිස්සිත ඔස්සග්ග පරිණාමී කියන තත්වයට අරහතුන් වහන්සේ බවට පත් වෙනවා. සති සම්බොජ්ජංගයේ ඇතුළු බොජ්ජංගහත වඩද්දී මේ පියවර හතරම විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත ඔස්සග්ග පරිණාමී කියන නිදහස අර බව උදුරා දමන නිදහස ක්‍රමානුකූලව ඔය පියවර හතේදිම බුද්ධකාරක ධර්ම පූර්ණය කරගැනීමේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමීමේ නිවන නිදහස විමුක්තිය ලැබෙනවා. ඒකයි ඔස්සග්ග පරිණාම. ආයි කිසි දවසක ඒ පටි නිසග්ග වෙන්නේ නැහැ. ආයි අර පටි සංසග්ග වෙන්නේ නැහැ. පටි ඉච්ඡ වෙන්නේ නැහැ. ඒ ඔස්සග්ග කියන්නේ සහ මුලින්ම වෙන් වූ නිදහස් වූ ඉවත් වූ අස්කල කපා දැමු කියන අර්ථය. දැන් ඒකත් දෙපැත්තකින් තියෙන්න පුළුවන්. එක පාට හිතට කිසිම අරමුණක් නොයිත් රාගයෙන්නෙත් නැහැ, ද්වේෂයෙන්නෙත් නැහැ, මෝහයෙන්නෙත් නැහැ, මොකක්වත් නැහැ, නිමිත්තකුත් නැහැ, අරමුණකුත් නැහැ. හැබැයි ඒක මේ අනාටි ධානවලත් තියෙන්න පුළුවන්. වංචක ධර්මයක් හැටියට. එක පාට අර අසංඥ වුණාමත් ඔහොම වෙනවා. දැන් කුඩු ගහපු මිනිහෙක් කුඩ මොනවත් නැහැ. රාගය, ද්වේෂය, මෝහය එන්නේ නැහැ. කුඩු ගහලා හොඳට මත්ච්ච මිනිහයි ඔය අනාර්ය ධ්‍යාන වලින් මත්ච්ච මිනිහයි දෙන්නේ නැහැ, කිසිම වෙනසක් නැහැ. වෙනස කුඩු ගහපු මිනිහට පැය ඒ කුඩු වල බලය යන ඉවර වුණාම ආයි එනවා. හැබැයි අර අනාර්ය ධ්‍යාන ලැබූ මිනිහට ඒ අනාර්ය ධ්‍යාන වල බලය මුළු ජීවිත කාලෙ විතරක් නෙමේ අර කල්ප කාලාන්තරයක් අර ආකාසඤ්ඤායතන ආකිඤ්ඤායතනෙට ගිහිල්ලත් ඉවර කරන්න බෑ. වෙනස ඒකයි. නමුත් මේක දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ආනපාන දෙකක් තියෙනවා මෙතන. මේ ආර්ය ධානයේ රාග දේශ මොහ ඉවත් කරද්දි හිත පුරවන්න ඕන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. එහෙම නැත්නම් ආනපාන නැහැ. තරහ ආපු මිනිහ තරහා අයින් කළා මෛත්‍රිය ගන්න ඕනේ නැද්ද? ඈ, ඒකයි ආනපාන. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මේ රාගදේශ මොහ අයින් කිරීම නෙමෙයි නිවන. රාගදේශ මොහ අයින් කිරීම සහ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන தത്വයට හිත පත් කර ගැනීම. හිතේ උපේක්ඛාවක් තියෙන්න ඕනේ අවසාන වශයෙන්. උපේක්ඛා සිටෙන් තියෙනවා ඊට වඩා ගැඹුරු ධර්මයක්, මුං චිත්තු කම්මතා ඥානෙ. මුං චිත්තු කම්මතා ඥානෙ කැමැත්තෙන්ම කෙලෙස් වලින් මිදී නිදහස් වෙන පිරිසිදු සිතක් දිගටම පවත්වාගෙන යෑමේ කැමැත්ත මුං චිත්තු කම්මතා ඥානෙ. ඒ නිසා දැන් රාගය, ද්වේෂය, මෝහය අයින් කිරීම විතරක් නෙමේ මේ නිවන. එහෙමනම් පාන විතරයි ආන නැහැ. ආන මොකද්ද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා මේක ඇතුළට ගන්න ඕන පූර්ණ වශයෙන්. ඒක තමා කියන්නේ. දැන් ඒක තමා මේ සන්ධාන විතක්ක සූත්‍රෙත් මේ ආනපාන සති සූත්‍රෙත් සියලු දේන් වල කියන්නේ. දැන් තමන්ට පුද්ගලයෙක්ව දැක්කහම ඈ තරහක් එනවනම් ඒ වහාම ඒ තරහ අයින් කරලා මෛත්‍රිය ගන්න ඕන. ඒක ටිකක් අමාරුයි. හැබැයි කරන්න ඕන. සතර කමඨම් මෙනෙහි කරන්න ඕන. මෙත්තානුසතිය, අසුභානුසතිය, මරණානුසතිය, බුද්ධානුසතිය මෙනෙහි කිරීම කියන්නේ ඕකම තමයි. එතකොට තරහක් එන වෙලාවේ ඇයි අර තරහ එන්නේ? මානයක් තියෙන නිසා. වැරදිසේ කාගේ හිතේද වරද තියෙන්නේ? අර දූරියන් ගෙඩියට අපි අර වමන යන තරම් අප්‍රිය වෙන්නේ මොකද? කාගේ හිතේද වරද? තමන්ගේ හිතේ වැරදි මානේ. ඉතින් ඒක නිසා යම් කිසි මිනිහෙක් කෙරෙහි, තැනක් කෙරෙහි, දෙයක් කෙරෙහි, ධර්මයක් කෙරෙහි, අවස්ථාවක් කෙරෙහි අපේ හිතේ තරහක් එනවා නම් ඒක අපිට නොපෑහෙන, නොගැලපෙන, නොසීහෙන දෙයක්. කවුද මේ මිම්ම හදාගත්තේ? කාගේ මිම්මද? කාගේ කෝදුවද වැරදි? කාගේ මානේද වැරදි? මානේ අයින් කළා, මොකෝදුව අයින් කළා, හේතුඵල ධර්මයට බහගලපා බලා අර තරහෙන් කටයුතු කළොත් හේතුව මොකද වෙන්නේ? ඵලය කාටද උරුමෙන්නේ? ඒක දැකලා ඒක තමයි සන්තාන විතක සූත්‍රයේ තියෙන්නේ. ඒක කොහොම හරි තරහ අයින් කරන්න ඕන. ඒක පුරුදු වෙන්න ඕන. ඒක පුරුද්දන්නේ නැහැ පෘථග්ජන පුද්ගලයන්. හැබැයි ඒක පුරුදු වුණාම ඒක බොහොම නිවීමක්, විමුක්තියක්, නිදහසක්. ඒක ඇවිලෙන්නේ නැහැ, ගින්නක් නැහැ, ඒක දැවිල්ලක් නැහැ, ගින්නක් නැහැ. මේ සියල්ලෙම ඉදී නිදහස් වෙනවා. ඒක තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. දැන් ඔව් නෑ, ඒක නෙමෙයි. ඒකට වෙනම එකක් තියෙනවා. ඒක මොකද්ද? ඔය දැන් ඔය කිව්වේ ද්වේෂය අයින් කරන්න, අප්‍රියකම, අමීරිකම වැරදි බා. ඔය කැමැත්ත අයින් කරන්න තියෙන්නේ තව එකක්. ඒක මොකද්ද? අසුභ අනුස්සතිය. දැන් මෙත්තානුස්සතිය පළවෙනි එක, අසුභානුස්සතිය දෙවෙනි එක, මරණානුස්සතිය තුන්වෙනි එක, බුද්ධානුස්සතිය හතරවෙනි එක. හතර කමටහන්. දැන් ඔය හතර කමටහන් අද ඔය රේණුකානේ හාමුදුරන්ගේ පොතේ තියෙන්නේ මොකද්ද? පූර්වකෘතිය. ඒක පූර්වකෘතිය නෙමෙයි, ඒක නිවන. ඒකමයි නිවන. එතනමයි නිවන තියෙන්නේ. ඔය හතර අනුස්සතිය තුල විතරක්මයි නිවන තියෙන්නේ. එතනමයි, ඒකමයි. දැන් එතකොට අපිට තරහක් ආවනම් එකපාරට අපි මෙත්තා අනුස්සතියයි ගන්න ඕන. අපිට කැමැත්තක්, ආසාවක්, අවශ්‍යතාවයක්, රාගයක්, ලෝභයක් ආවන මොකක්ද ගන්න ඕන? අසුභානුස්සතිය. ඒක මත්තානුස්සතිය අරගෙන මරණානුස්සතිය අරගෙන කොහෙවත් හරියන්නේ නැහැ. මේක තෝරා ගැනීම තමා, අර තෝරා ගන්න තමා අපි බණ අහන්න ඕන, දැනගන්න ඕන, දැනුවත් වෙන්න ඕන. හරියන්නේ නැහැ. ඒක වැඩක් නැහැ. ඒක හරියටම අපේ හිතට දැන් ඇවිල්ලා තියෙන අර ඵලය ද්වේෂයක් නම් එන්න හදන්නේ තරහක්, වෛරයක්, ක්‍රෝධයක් නම් අපි මෙත්තානුස්සතිය මිසක් වෙන මොනවා ගත්තත් හරියන්නේ නැහැ. රාගයක් නම්, කැමැත්තක් නම් අපි අසුභානුස්සතිය ගන්නවා මිසක් වෙන මොනවා ගත්තත් හරියන්නේ නැහැ. මානයක් නම්, මෝහයක් නම් ඔය මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය දෙකම අරගෙන හරියන්නේ නැහැ. එහෙනම් ගන්න ඕනේ මොකද්ද? මරණානුස්සතිය, බුද්ධානුස්සතිය ගන්න ඕනේ. ඉතින් ඒක නිසා දැන් අර තරහක් ආවත් මෙත්තානුස්සතිය අරගෙන යදිදං සබ්බ සංඛාර සමතෝ කියන තත්වයට හිතපත් කරගෙන ඊට පස්සේ මරණානුස්සතිය, බුද්ධානුස්සතිය ඒකටත් ගන්න ඕනේ. අර අසුභානුස්සතිය වඩලා යදිදං සබ්බ සංඛාර සමතෝ කියන හිතේ සමතේන ආවට පස්සේ එනකොටම අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ග කියන මරණානුසුති, බුද්ධානුසුති ගන්නවා. ඒ නිසා මේ සතර කමඨහන් කියන්නේම ආනපාන සති සමාධියමයි, වෙන මොකක්වත් නැහැ. හැම තැනකම තියෙන්නේ ආනපාන, අස්ස පස්ස, සේවිතබ්බා සේවිතබ්බා, වෙන මොකක්වත් නැහැ උතන. ඒක නිසා මේ හතරම තියෙන්නේ අස්කල යුතු දෙයක් සහ ඇතුළට ගත යුතු දෙයක්. මේ සතර කමඨාන් වඩනකොට ආනපාන සති සමාධිය වැඩෙනවා. ආනපාන සති සමාධිය වැඩෙනකොට සතර සතිපට්ඨාන වැඩෙනවා. සතර සතිපට්ඨාන වැඩෙනකොට සත්තපුජ්ජංග පූර්ණේ වෙනවා. සත්තපුජ්ජංග පූර්ණේ වෙනකොට ද්වින්නම් පලානං අදිවතා හෝති කියන මගපල චූර්ණ වෙනවා. මේක ඒ තරම් සරල, ලේසි, පහසු දෙයක්. හැබැයි අර මුලටම කටුව ගැහුවා. කොතෙන්ද කටුව ගැහුවේ? මුලටමයි ගැහුවේ. දැන් ආනපාන වඩන්න බෑ මිනිසුන්. හුස්ම ගැනීමෙන් පිට කිරීමෙන් ඕවා වෙන්නේ නැහැනේ. බඩ පිම්බීමෙන් හැකිලීමෙන් ඕවා වෙන්නේ නැහැනේ. අර පටවි ගසම ආපෝ ගසින කටින පිරියම් කිරීමෙන් අර බුද්ධකෝසාමුදුරුවෝ සමසත්ත ලිස් භාවනා වලින් ඕවා වෙන්නේ නැහැනේ. මේකට ගන්න ඕන සතර කමටහන්. දැන් චතුරාරක්කා කියලා පිරිත් පොතේ පිටිතක් තියෙනවා. හොඳට කියවලා බලන්න. මොකද්ද මේ තියෙන්නේ කියලා. ඒක තියෙන්නේ සම්පූර්ණ ඒක බුද්ධ භාෂිතයක්. ඒක තියෙන්නේ මේ මේ කියන සතර කමටහන්. ඒක බුද්ධ ගුණ ගායනා. මේක අනුස්සතිය. අනුස්සති කියන්නේ මොකෝ? අනු කියන්නේ අලුතෙන් උපදින වැරදි දේ බව උදුරා දෙමින්. බුද්ධ කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. බව උදුරා දෙමින්. බව දැන් සෑම තැනකම අඩි අර අපි අර ක්‍රියාපදේ නාමපදයක් කරගෙන. බුද්ධ කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. දැන් මේ ගෞතම සාක්‍යමුනි ඉන්ද්‍රයන් වහන්සේ තමයි පුද්ගලයා. හොයාගත්ත ධර්මය මොකද්ද? බව උදුරා දැමීමේ ධර්මය බුද්ධ ධර්මය. බව උදුරා දැමීමේ ඥාන බුද්ධ ඥාන. බව උදුරා දැමීමේ ශක්තිය බුද්ධ ශක්තිය. බව උදුරා දැමීමේ බෝධිපාක්ෂික ධර්ම බුද්ධකාරක ධර්ම. බව මන්නට උපකාරක ධර්ම. ඒ නිසා බුද්ධ කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. බුද්ධ කියන්නේ ක්‍රියාවක්. බව උදුරා අපි බෞද්ධය වුණේ මොකෝ? බව උදුරා දමන්නට අප කැප වෙලා කටයුතු කරනවා කියන අදහසින් බෞද්ධ වුණා. හැබැයි අද බව හදන්න මිසක් බව උදුරා දාන්න කවුරුවක්වත් කටයුතු කරන්නේ නැහැ. බුද්ධ කියන්නේ බව. මේ බව කියන්නේ මේ බිහි කරන කෙලෙස් රාගය ద్వේෂය මෝහය උදුරා දමන්නට අප කැප වෙලා කටයුතු කරන පුද්ගලයා බෞද්ධයා, බුද්ධ ධර්මය අනුගමනය කරන පුද්ගලයා. මේක ක්‍රියාපදය බුද්ධ. දැන් අද ඒ ක්‍රියාපදයම බුද්ධ ආගමේ නාම පදයක් කරගෙන. දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං. මෙතන බුද්ධං ධම්මං සංඝං කියන පද තුනම ක්‍රියාපද තුනක්. අද නමුත් කනපිට ගහලා නාම පද තුනක් කරගත්තා. අද බුදු සරණයි, ධම් සරණයි, සංඝ සරණයි. කොහෙන්ද කවුද සංඝ සරණේ වෙන්නේ? දැන් මේ සරණ කියන වචනේත් වැරදි බව අරණ විභංග සූත්‍රයේ කියලා බැලුවොත් මේ සරණ කියන වචනේ සම්පූර්ණ වැරදි. රණ බව සරණ කරගෙන. රණ බව අල්ලගෙන තමයි සරණ. අද ඔක්කොම බුදු සරණයි කිය කියා ඉන්නේ. සරණං මේක. චරණං. චර බව නැති කරන්න. චර බව කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර බව තමයි මේ සියලු පුද්ගලයන් බව ගාව තියෙන. මොකද්ද පෘථක් යන ලෝකයා ගාව තියෙන කාමාවචර, රූපාවචර හෝ අරූපාවචර. වෙන මොකක්වත් නැහැ. ඔව් බින්දෙන් තිබේ එක නැති කරමින් එක ඔව් ගමන් කරනවා. එක ක්‍රියාපදයක් වෙන්නේ අර චරණං බුද්ධං ධම්මං සංඝං චරණං. එක ක්‍රියාපද වෙනවා. නමුත් අද වෙනකොට බුද්ධ ආගමේ මේවා නාම පද තුනක් කරගෙන පන්සලේ ඉන්න බුදු පිළිමේ අර පුස්තකාලේ තියෙන ධර්ම පොත් ටිකයි පන්සලේ ඉන්න හාමුදුරුවෝයි බුද්ධ ධම්ම සංඝ කියලා අද ක්‍රියාපද තුනක් හදාගෙන සම්පූර්ණයෙන්ම වැරදි පිළිවෙතක් බෞද්ධයා අනුගමනය කරනවා. නමුත් බුද්ධං කියන්නේ බව උදුරා දමන්නට අනුගමනය කළ යුතු මාර්ගයේ පිළිවෙත අනුගමනය කරනවා. ධම්මං කියන්නේ හේතුඵල ධර්මයට බහා ගලපා බලා බව උදුරා දැමීම. සංඝං කියන්නේ සංසාර සම්බන්ධතාවයේ ගසා බිඳ නිදහස් වීමට කරන පිළිවෙත. ඒකයි මේ පිළිවෙත් තුන ක්‍රියාකාරකම් තුන පටිපදා තුන මේ තුනම ක්‍රියාකාරකම් තුනක් ක්‍රියාපද තුනක් මේ ක්‍රියාපද තුන අද වෙන විට අනිත් පැත්ත ගහලා කන පිටාරවගෙන මේ ආගමේ බුද්ධ ආගමේ බුදු සරණයි ධම්ම සරණයි සංඝ සරණයි කිය කියා බාහිර බලවේගයක මේ ඉල්ලීමක් යදීමක් පැටීමක් වැඳීමක් කරනවා. නමුත් තමන් තුළයි මේ ශක්ති තුනම ඇති කරගත යුත්තේ මේ ක්‍රියාකාරකම් නිවැරදි කර ගැනීම. එතෙන්දී මුලින්ම කියලා තියෙනවා පරිවජ්ජනා පහතබ්බාට වඩා පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් පරිවජ්ජනා පහ. එහෙම වචනයක් තියෙනවා කියවලා බලන්න හොඳට. දැන් පරිවජ්ජනා පහතබ්බා වෙන්න කියන්නේ ඉස්සෙල්ලා මේ සබ්බාසෝ සංවර සූත්‍රයේ පරියෝජනා පහතබ්බා සූත්‍රයේ ඉද බික්කවේ බික්කු පටිසංකා යෝනිසෝ චණ්ඩං අස්සින් චණ්ඩං අස්සම්. මොකද්ද මුලින්ම තියෙන වචනේ? පටිසංකා යෝනිසෝ. ඒ කියන්නේ හේතුඵල ධර්මයට බහා ගලපා බලා ආනපාන සතියෙන් මේ පරිවර්ජනා පහතබ්බා කරන්න. නැත්නම් වැරදි. මේක හොඳට එක වචනයක් අත්තර දාලා හරියන්නේ නැහැ. තේරුණා? ඒ වචනේ අත්තර දැම්ම ධර්මයක් නැහැ. අපි සියලු දෙනා මගහැරලා හරියන්නේ නැහැ. ඒ නිසා අද හැබැයි ඔය චණ්ඩං අස්සං චණ්ඩං ගෝණං චණ්ඩං කුක්කුරන්නේ නැහැ. අද මොනවද තියෙන්නේ වෙනුවට? ඔය කියන රූපවාහිනී ටෙලිෆෝන් ඉන්ටර්නෙට් පත්තර සංදර්ශන සංනිවේදන වර්ග තමයි වැඩි තියෙන්නේ. ඒව තමයි අද ඔක්කොම. අද ඒවයි පරිවර්ජනා පහතබ්බා කරන්නේ. දැන් බොජ්ජංග පිරිත කියපු අවස්ථා තියෙනවා ත්‍රිපිටකේ හරියට. කාටද කිව්වේ? කවුද කිව්වේ? කාටද කිව්වේ? කවුද කිව්වේ? අරහතුන් වහන්සේ කෙනෙකුට තවත් අරහතුන් වහන්සේ කෙනෙක් මිසක් බොජ්ජංග පිරිතක් කියලා වැඩක් නැහැ. මොකද්ද මේකෙන් මේ බුදුහාමුදුරන්ටත් බොජ්ජංග පිරිත කිව්වා චුන්දහාමුදුරනේ. දැන් ඒ වගේ මහා කස්සප බොජ්ජංගේ මහා මොග්ගල්ලාන බොජ්ජංගේ මේ වගේ අරහතුන් වහන්සේලාට විශේෂයෙන් අග්‍රශ්‍රාවකයන් ඇතුළු බුදුහාමුදුරන්ටයි මේ බොජ්ජංග පිරිත කිව්වේ. දැන් මේක මොකද මෙහෙම කළේ? දැන් කයෙහි මේ කය තාම පවත්වාගෙන යනවා අරහතුන් වහන්සේ. මේ කයට වේගයක් වේදනාවක් වෙනවා. අර යාපනීයන් කියලා අහනවානේ. මේක ඉවසන්න පුළුවන්ද යැපෙන්න පුළුවන්ද කියලා. එතකොට දැන් මේ බව උදුරා දැමූ බව එකපාරට අර අරහතුන් වහන්සේටත් අර කයේ වේදනාව නිසා මේක තේරුම් ගන්න බැරුව යනවා. එකපාරට මේ කායික වේදනාව අර බව උදුරා දැමූ බව අමතක වෙන ධර්මයට වේදනාවෙන් යම් වින්දනයක් කායික වින්දනයක් විඳිනවා. ඒ අනුව අරහතුන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා දැන් අර බොජ්ජංග පිරිත මේ මෙනෙහි කරලා මේ බව උදුරා දැමූ බව නැවත අලුතෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කර ගමන් අර වේදනාව දැන් අර කායික වේදනාවක් බව තේරුම් අරගෙන මේ මානසික වශයෙන් එන්න ආපු මේ වේදනාවෙන් සහ මුලින්ම මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ සඳහා පමණයි බුද්ධංග පිරිත ත්‍රිපිටකයේ දේශනා කරලා තියෙන්නේ අරහතුන් වහන්සේලා අරහතුන් වහන්සේලාගේ අර කායික වේදනාවෙන් අලුතෙන් විදී නිදහස් වෙන ක්‍රමය. මේක සිහිපත් කිරීමක්. භව උදුරා දැමූ භව, රාග භව, දේශ භව නැහැ. හැබැයි මේ කය අර රාගෙන් ද්වේෂෙන් මොහෙන් හදාගත්ත ශරීර කූඩුව තාම තියෙනවා. මේ ශරීර කූඩුවටයි මේ වේගය වේදනාව මේ තියෙන්නේ, මේ විඳවන්නේ. ඒක සිහිපත් කළ ගමන් ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. එහෙම කයට වේදනාවක් ආවම එකපාරට දැන් බුදුහාමුදුරුවෝ කිව්වනේ අර මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන මේක බකල් ගහන කරත්තයක් වගේ මේක දැන් යන්න බෑ. දැන් බොජ්ජංග පිටිස පටන් ගන්නකොටම බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේක දැන් ඉන්න ඉවසන්න බෑ වේදනාව. ඈ බොජ්ජංග පිටිස්වල කියවලා බලන්නකො කියලා තින්නේ මේ වේදනාව, මේ කයට තියෙන වේදනාව ඉවසන්න බෑ, අමාරුයි අපහසුයි. සම්මාපත්තිය යට කරගන්න බෑ මේ කායික වේදනාව. බොජ්ජංග පිටින් තමයි යටපත් කරගන්න. ඒකයි වෙනස. දැන් ඒකට වේදනාවට දැන් පෘථග්ජන පුද්ගලයෙකුට පැන්ඩෝල් පෙත්තක් ගන්න ඕන. බේතක් ගන්න ඕන. ප්‍රතිකර්මයක් කරන්න ඕන. උපකර්මයක්. ඒකනේ මේ බේත් තියෙන්නේ. බේසජ්ජ පරික්කාර. ඒක පේන් කිලර් තියෙනවා, තව නොයෙක් ඒවා තියෙනවා. ඊට පස්සේ ඒ වේදනාව මොකක් හරි හේතුවක් තියෙනවනේ. දැන් ඉස්සෙල්ලා වේදනාව පැන්ඩෝල් පෙත්තක් දීලා නැති කළා, ඊට පස්සේ මුල හොයන්න ඕන. ඒකනේ අර ගිහිල්ලා එක්ස්පෙරිමන්ට් කළා, බ්ලඩ් ටෙස්ට් කළා, යූරින් ටෙස්ට් කළා, ඊට පස්සේ මුල හොයලා හේතුව හොයලා හේතුව අයින් කරන්න ඕන. ඒකයි පෘථග්ජන පුද්ගලයෙකුගේ ක්‍රමය. නමුත් දැන් අරහතුන් වහන්සේ කෙනෙකුගේ එහෙම කරන්න බෑ. එහෙම අවශ්‍යතාවයක් නෑ. අර බොජ්ජංග පිරිත තමයි ඒකේ ප්‍රතිකාරය. මොකද මේ කය පවත්වාගෙන යන තව ඉදිරියටත් කැමැත්තක් නෑ. මේ වේදනාව විතරක් ඒ වෙලාවේ අඩු කරන්න නැති කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. වේතුත් නැග ගත්ත හැකි. ප්‍රශ්නයක් නෑ. පැන්ඩෝල් පෙත්තකුත් අද එදා තිබුණ නැහැනේ පැන්ඩෝල් බුදුහාමුදුරන් ගාලා. යම් වැය කිරීමක් තියෙනවා නම් පැන්ඩෝල් පෙත්තක් ගත්තත් බෙහෙත් කිව්වත් බොජ්ජංග පිරිත කිව්වත් ඒ වැය කිරීමක් කරන්න. ඔව් බෙහෙත් ජීවක විද මහත්තයා බෙහෙත් දුන්නා. දැන් මෙහෙමයි, හැම තැනම හැම කෙනෙකුටම හැම වෙලාවකම බෑ. යම් ආකාරයකට යම් වෙලාවක යම් පුද්ගලයෙකුට ඒක කරන්න පුළුවන්. මහා කම්ම විභංග සූත්‍රයේ, චූල කම්ම විභංග සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේ පිළිබඳව කියලා තියෙනවා. දැන් යම් කිසි පුද්ගලයෙක් ආනන්තරිය පාප කර්මයක් හෝ ගරුක පාප කර්මයක් හෝ අපරාපරිය පාප කර්මයක් හෝ අර බලවත් පාප කර්මයක් කරලා තියෙනවා නම් දැන් මැරෙන මොහොතේ අපි පිරිත් කියෙව්වත් හාමුදුරුවෙක් ගෙනවත් පින් පොත කියෙව්වත් මොනවා කිව්වත් ඒවා ඇහෙන්නේ නැහැ. වෙන්නේ මොකද? අර යටිහිතේ එන්නෙම අර ගරුක කර්මය, අර අනන්තරික පාප කර්මය, අර අපරාපරිය කර්ම, අර ආසන්න කර්මය. ඒක යටපත් කරන්න බෑ පිරිත් කියලා, පින් පොත කියලා, රේඩියෝ එකෙන් පිරිත් දාලා හරි, හාමුදුරුවෙක් පෙන්නලා පිරිත් දාලා හරි, පිරිත් කියලා හරි, ඒක යටපත් කරන්න බෑ. හැබැයි අපිට ඒක කරන්න පුළුවන්. අපි හොඳට මනස තියෙන කාලේ, ජීවත්ව ඉන්න කාලේ මේ යහපත් වචී සුචරිතය, කාය සුචරිතය, මනෝ සුචරිතයෙන් ආනපාන සති සමාධිය බහුලව පුරුදු කළා නම්, පුහුණු කළා නම් අර මරණ මොහොතේ කවුරු මොනවා නොකිව්වත් නොකලත් මොකද්ද වෙන්නේ? අර ගරුක කර්ම, ඒක ගරුව පුණ්‍ය කර්මයක්. ඒක බහුලව භාවිතා කරේ හොඳ හෝ නරක හෝ ඒකයි මරණ මොහොතේ එන්නේ. ඒක ඉබේම එනවා. කවුරුවත් ඒකට මඟ කියන්න මොකක්වත් ඕනේ නැහැ. දැන් අපි ආනපාන සති සමාධිය වඩලා සතර සතිපට්ඨානේ වඩනවනම් මේක පග්ගුණ කියලා සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකයේ. අංගුත්තර නිකායේ චක්කනිපාතේ 6 වෙනි කරුණු 6කින් යුක්ත නිපායද 7 කරුණු 4කින් යුක්ත නිකායද කියලා මට මතක නැහැ. පග්ගුණ කියලා සූත්‍රයක් තියෙනවා. මේකේ බුදුහාමුදුරුවම කියලා තියෙනවා මරණ මොහොතේ මේ වගේ මේ මග මේ ආනපාන සති සමාධිය සතර අධිපට්ඨානෙ වඩන කෙනෙකුට මේ ධම්මානුධම් පටිපදා හැසිරෙන කෙනෙකුට වෙන කිසිම දෙයක් හිතට එන්නේ නැහැ. එන්නේම මරණ මොහොතේ මේ තමන් බහුල කොට වැඩි මේ යහපත් ධම්මානුධම් පටිපදා එතනින් මේ පුද්ගලයා මරණ මොහොතේම මගපල ලැබලා කිසිම දෙයක් උපාදානය කරගන්න නැතුව ඒ පුද්ගලයා ගෙත් සියලු කෙලෙස් අයින් වෙලා නිවන් දකින්න කියලා මරණ මොහොතේම ගිහි වුණත් පැවිදි වුණත් ඒක වෙනසක් නෑ. බහුලව අපි පුරුදු කරපු පුහුණු කරපු දේ තමයි මරණ මොහොතේ ඉන්නේ. ඒකයි ගරුක කර්මය කිව්වේ. ඒකයි අපරාපරිය කර්මය කිව්වේ. අපි දැන් මේ හොඳින් ජීවත් වෙන කාලේ හොඳට මනස තියෙන කාලේ අපි යහපත් දේ පුරුදු කළොත් පුහුණු කළොත් බහුලව එකන කිව්වේ ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය සුසුමන රද්දාය පරිචිතාය. එක කළොත් මරණ මොහොතේ වෙන කවුරු මොනවා නොකළත් නොකිව්වත් මේ මොනවා සිහිපත් කළත් නොකළත් ඒක තමයි ඒ පුද්ගලයාට සිහිපත් වෙන්නේ. ඒ අනුව මේ පුද්ගලයා අර ධම්මානුධම්ම ප්‍රතිපදාව හැසිරෙනවා. කිසිවක් උපාදානය කරගන්නේ නැහැ. ආනපාන සති සමාධියෙන් හිටලා නිවන් දකින්න. බව උදුරා දමන්නට උපකාර වන අනුසති හතරයි තියෙන්නේ. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය. ඒක හෙට ඕ අනිද්දා සත්තත්තාන කුසල සූත්‍රයේ ඔය හතර බුද්ධ අනුසතිය ඒ වගේම මරණ අනුසතිය තුන මේ සියලු දේ විග්‍රහ කරනවා. මොකද්ද මහන ආනපාන දෙකම කරන්න ඕන. නෑ ඒක නෙමෙයි. ඊට වඩා වෙනස් තේරුණාද? දැන් මෙතෙන්දී තමන්ගේ හිතට ආපු අරමුණ පිළිබඳවයි ආනපාන කරන්නේ. තේරුණාද? මොකද්ද ආනපාන කරන්නේ? හිතට ආපු චක්කු ආරම්මණය, සෝත ආරම්මණය, ගාන ආරම්මණය, ජීවහා ආරම්මණය, කාය ආරම්මණය, මන ආරම්මණය. මේ අරමුණු හයයි පරිමුඛං සතින් උපට්ඨිත. මුඛයට අරමුණු වෙන්නේ හයයි. ඒ අරමුණු හය හරිද වැරදිද, හොඳද නරකද, ඇතුළට ගත යුතුද පිට කළ යුතුද, අන්න ඒකයි ආනපාන. මේක හොඳට තේරුම් ගන්න ඕන. අනුන්ගේ හිතකට එන ඒවා නෙමෙයි. කාගේ හිතකට එන ඒවාද? කාගේ ඇහැට එන්නේ? තමන්ගේ. කාගේ කනට ඇහෙන්නේ? තමන්ගේ. කාටේ නාසයට දිවට ගයිට? තමන්ගේ. කාගේ හිතට? තමන්ගේ. වෙන කාගේවත් නෙමෙයි. දැන් මේ මොහොතේ ඉඳන් මැරෙන මොහොතේ දක්වාම, හැබැයි ඔය මැරෙන මොහොත දක්වාම කරගෙන යන්න ඕන. නමුත් දවස් 7ක් කරන්න පුළුවන් නම් ඒක ඉබේ කෙරෙනවා. දවස් 7යි කරන්න ඕන. දවස් 7ක් කරනකොට අර බැම්ම කැපෙනවා. බැම්ම කැපෙනවා දවස් 7කින්. අර විඥාණයට ආනපාන කරගෙන යනවා නම් අර විඥාණයට ආහරණ. විඥාණයට ආහාර නැතුණා විඥාණය මියදෙනවා, බැම්ම කැපෙනවා, නිබ්බිදා කියන தത്വෙටපත් වෙනවා. නිබ්බින්දං විරජ්‍යති විරජ්‍යං විමුක්ති විමුක්ති ඥාන දර්ශනං හෝති කියන தത്വෙටපත් වෙනවා. සිද්ධ වෙනවා. ඔව් ඒක තමන්ටම තේරෙනවා. දැන් තමන්ට අලුතෙන් අනුසය වෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ, තරහ යන්නේ නැහැ, වෛර කරන්නේ නැහැ. රාගෙන්, ద్వේෂයෙන් මොයෙන් කටයුතු කරන්නේ? ඒ සියලු අයට අනුකම්පා කරනවා. ඒ අයගේ නොදැනීම නිසායි මේ තරහ යන්නේ, මේ ඇලෙන්නේ, මේ මැනින්නේ. මේ සියලු දේ Tamanට තේරෙනවා. එයා කෙරෙහි අනුකම්පාවක් ඇති වෙනවා. අනුකම්පාව ඇති වෙලා අපි ඒ තරහට මෛත්‍රී කරනවා. ඒ රාගයට අසුභානුසුති වඩනවා. ඒ අර නිත්‍ය භව සුඛ භවත් කරන්න අනිච්ච දුක්ඛ අනත්ත මරණානුසතිය බෞද්ධරා දමන්නට සබ්බූපදීපටි නිසා කරන්න බුද්ධානුසතිය වඩන. නෑ දැන් මේක ගැන පොඩි විග්‍රහයක් ඔය ඇහුව ප්‍රශ්න පිළිබඳව පොඩි විග්‍රහයක් කරන්න තියෙනවා. මේක පිට පෙරලා ගන්න 99 වෙනි පිට. දැන් ඒ දරුවා ඇහුවනේ ප්‍රශ්නයක්, ඔය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. ඇයි අපි මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වඩන්නේ? ඒක නේද ප්‍රශ්නේ? කොහොමද වඩන්නේ? ඈ දැන් නෑ, ආනපාන තියනවා මේකේ. දැන් හොඳට කියවා ගන්න, හොඳට බලන්න. මේ මහා රාහුලවාද සූත්‍රයේ මේ පොඩි කොටසක් 120ක් ගිහිල්ලා 120 ඉඳන් අරගෙන තියෙනවා. මොකද මේ ටික තමයි මේ ආනපාන කියන එක හොඳට තියෙන්නේ. දැන් අපි ඇයි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා වැඩි යුත්තේ කියන එක, මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා වැඩි යුතුයි කියන එක මේ හැම කෙනෙක්ම දන්නවා. ඇයි මේක වැඩි යුත්තේ? මොකද්ද මේක වැඩිවීමෙන් අපි කරගටිය යුත්තේ? මොකද්ද ආනපාන කරගටිය යුත්තේ කියන එක කවුරුවත් තාම කොහෙවත් කියලා දීලා නැහැ. හැබැයි බුදුහාමුදුරුව පොඩි ළමයෙකුට, රාහුල පොඩි හාමුදුරන්ට පැහැදිලිව මේ ආනපාන, මේ අස්සපස්ස, මේ ද්වතාවේ දෙපැත්ත කියලා තියෙනවා මේ රාහුලෝවාද සූත්‍රේ. මෙත්තං රාහුල භාවනං භාවේහි, මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ ව්‍යාපාදෝසෝ පහීසති. මොකද්ද ප්‍රහාණය වෙන්න ඕන? මොකද්ද පාන කරන්න ඕන? ව්‍යාපාදේ. මොකද්ද ආන කරන්න ඕන? මෙත්තා. මෛත්‍රිය වඩන්න ඕන? ව්‍යාපාදේ. වැය වෙන පැත්ත, දෙවෙනි පැත්ත, තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව කියන හිතට එන වැරදි පැත්ත අයින් කරන්නයි මෙත්තං රාහුල භාවනං භාවේහි, මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතෝ සෝ යෝ ව්‍යාපාදෝ සෝ පහීසති. යමෙක්, යෝ කියන්නේ යමෙක් මේක භාවනා කරනවා නම් නිවැරදිව තේරුම් අරගෙන, සෝ කියන්නේ ඒ පුද්ගලයා, ව්‍යාපාදෝ පහීසති. ඊළඟට කරුණං රාහුල භාවනං භාවේහි, කරුණං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ විහෙසාසා පහීසති. මොකද්ද හිතෙන් අයින් කරන්නේ? කරුණං භාවනා කරනකොට විහිංසාව, විහෙසාව, අනුන්ව වෙහෙස කරවීම. මොකද්ද මේ කරුණං කිව්වේ? කරු කිව්වේ බාධක, නං කියන්නේ නැති කරනවා. කාගේ නිවනට බාධකද? තමන්ගේ සහ අනුන්ගේ දෙපැත්තෙම නිවනට බාධක තමයි විහේසා. ඔය විහිංසා, පදුට්ට මන සංකප්ප විහිංසා. මේ කරුණං භාවනා කරනකොට මේ විහේසා, විහිංසා සහ මුලින්ම හිතෙන් අයින් කරන්න ඕන තමන්ගේ. ඊළඟට මුදිතං රාහුල භාවනං භාවේහි භාවයතෝ, රාහුල භාවනං භාවයතෝ යා අරතිං සා පහීසති. මුදිතා භාවනාව භාවනා කරනකොට මොකද්ද නැති වෙන්නේ? අරති, රති, අරති, විරති තුනක් තියෙනවා. රති අරති වෙනවා, විරති වෙන්න බෑ තාම. විරති නම් අර විරතෝ, එහෙනම් අර අර රාග ද්වේෂ මෝහ තුනෙන්ම විරතෝ පටි විරතෝ වෙනවා. නමුත් අරති කියන්නේ රති අත්තරී. ඒ නිසා කැමැත්ත අත්තරිනවා, එක වරදක් කිරීමේ වරද අත්තරිනවා මුදිතං භාවේතෝ. ඊළඟට උපෙක්කං රාහුල භාවනං භාවේහි උපෙක්කං හිතේ රාහුල භාවනං භාවයතු සෝ යෝ පටිගෝසෝ පහිසති. මොකද්ද නැතිවෙන්නේ? පටිගය. දැන් අර කාම රාග පටිග තුන තමයි මෙතන මේ මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා භාවනා කරනකොට මොකද්ද නැතිවෙන්නේ? අර රති කිව්වේ කාම, මේ පටිග තමයි මේ උපෙක්ඛා භාවනා කරනකොට හිතෙන් අයින් වෙන්නේ. දැන් මෙතන ආනපානද තියෙන්නේ, මෙතන අස්වපස්සද තියෙන්නේ, මේක පැහැදිලිව තියෙනවා. මේ හුස්ම ගැනීම පිටකිරීමෙන් මේක කරන්න පුළුවන්ද? බෑනේ. ඊළඟට තව තියෙනවා හුඟක්, අසුබං රාහුල භාවනං භාවේහි අසුබං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ රාගෝසෝ මහිස්සති. රාග විරාග කිරීම තමයි අසුභානුස්සතිය භාවනාවෙන් කෙරෙන්නේ. අනිච්ච සංඝං රාහුල භාවනං භාවේහි අනිච්ච සංහිතේ රාහුල භාවනං භාවයතෝ අස්මිමානෝසෝ පහිසති. අස්මිමානය කියන එකට බුද්ධ දේශනාවේ වචන තුනක් තියෙනවා. වචන තුන නිච්ච සුඛ අත්ථ කියන තුනම එකතු කළා අස්මිමානය දාලා තියෙනවා. ඒ නිසා අනිච්චං අනිච්ච සංඥං රාහුල භාවනං භාවේහි නිච්චං පජාති සුඛං පජාති අනත්ත අත්තං පජාති. ඒ තුනේ මේකතුව තමා අස්විමානෝසෝ පහිසති. ඊට පස්සේ මේක තමා ආනපානසති රාහුල භාවනං භාවේහි ආනාපානසති හිතේ රාහුල භාවනං බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා. මේක තමා මේ පියවර තව ඉදිරි අර පස්සු අපි මේක දාලා නැති එක. අර ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත උපාදාය රූප තව නොයෙකුත් ඒවා ඉස්සෙල්ලා රාහුල හාමුදුරන්ට කියලා ඇහැ කන නාසය දිවකය මේ ආයතන ඒ සියලු දේ මේ වගේ මේ ආනපාන සතියට කියලා ඊට පස්සේ තමා මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සුභය අනිච්ච සංඥා කියලා මේ ආනපාන සතින් රාහුල මේක තමා භාවනාව. මේ විදියට ආනපාන සති සමාධිය පිළිබඳව කියලා ඊට පස්සේ අවසාන හරියේදී කියනවා එවං භාවිතාකෝ රාහුල ආනාපාන සති. අවසාන ඡේදයේ තියෙනවා එවං බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා එවං භාවිතාය රාහුල ආනාපාන සතියා එවං බහුලී කතාය යේපි තේ චරිමකා අස්සාසාතේපි විදිතාච නිරුජ්ජන්ති නෝ අවිදිතා. අස්සාස දැන් අර ඉස්සෙල්ලකව පස්සාස. ඒක නිසා දැන් ඊට උඩින් තියෙනවා පටි නිස්සග්ගානු පස්ස සිස්සාමීති සික්කති. ඒ පස්සාස මේක අස්සාස. අපි ඇතුළට ගත යුතු දේ අස්සාස, පිට කළ යුතු දේ පස්සාස පස්ස සිස්සාමීති. මේ අස්සපස්ස කිරීමෙන් ඒ අනුව ඉදමෝච භගවා අත්තමනෝ ආයස්මා රාහුලෝ භගවතෝ භාසිතං අභිනන්දිති නිමිත්තං අස්සාස පස්සාස. ඔන්න අස්සාස පස්සාස කළ යුත්තේ මොකද්ද? අර චක්කු නිමිත්ත, සෝත නිමිත්ත, ගාන නිමිත්ත, ජීවහා නිමිත්ත, කාය නිමිත්ත, මනෝ නිමිත්ත. අපි ඇතුළට ගත යුතු යහපත් එකක්ද, පිට කළ යුතු අයහපත් එකක්ද? නිමිත්තං අස්සාස පස්සාස. කොහෙවත් තියෙනද හුලං මේ නාස්පුඩුවට එන හුලං රැල්ල අස්සාස පස්සාස? නෑ. නිමිත්තං අස්සාස පස්සාස අනාරම්මනං මේක චිත්තස්ස. ඒ වැරදි අරමුණෙන් සහ මුලින්ම මිදී නිදහස් වූ සිතක් චිත්තස්ස. අජානතෝච තයෝ ධම්මේ රාගදේශ මෝහ කියන තයෝ ධම්මේ භාවනා තියෙනවනම් ඒක අජානතෝ, ඒක දැනගත්තේ නැත්නම් ඒ නිමිත්ත හරියට දැනගත්තේ නැත්නම් අජානතෝ ඒ පුද්ගලයා තයෝ ධම්මේ භාවනා නූපලබ්බති. ඒ භාවනාව මේ මගඵල ලබන්නට උපකාර වන ආකාරයට උපකාර වෙන්නේ. යම් ආකාරයක නිමිත්තං අසවස්සාස අනාරම්මන මේක චිත්තස්ස ජානතෝ ච තයෝ ධම්මේ භාවනා උපලබ්බති. ඒ තයෝ ධම්මේ රාග දේශ මොහ නිවැරදි ආකාරයට ආස්වාස ප්‍රස්වාස කළා. ඒක අපි නිවැරදිව ඉවත් කළොත් ආනපාන කළොත් භාවනා උපලබ්බතිටි. ආනපානසති යස්ස පරිපුන්නා සුභාවිතා අනුපුබ්බං පරිචිතා යතා බුද්දේන දේසිතා. මෙතන යතා බුද්දේන දේසිතා කියන වචනයක් තියෙනවා. මොකද්ද මේකේ තේරුම? මේක තමයි තේරුම් ගත යුතු ගැඹුරුම වචනය. යතා බුද්දේන දේසිතා. දැන් මේක හරියට දැන් මිනිස්සු තේරුම් කරලා දෙන්නේ බුදුහාමුදුරුවෝ කියපු ආකාරයට. නෑ, ඒක නෙමෙයි. මේක යතා පරිදි බව උදුරා ගමන්නට උපකාර වන ආකාරයට ආනපාන සති යස්ස පරිපුන්නා සුභාවිතා. බව උදුරා දමන්නට උපකාර වන ආකාරයට ආනාපාන සති සමාධිය වැඩුවොත් ඒ අනුව සෝ ඉමන් ලෝකම් පභාසේති අබ්බා මුත්තෝව චන්දිමාති. හරියට අර වලාකුළු වලින් මේ තොර වූ සඳ බබලන්නාසේ අබ්බා මුත්තෝච චන්දිමාති කියන්නේ චන්ද්‍රයා. හරියට ඒ පුද්ගලයාගේ හිතත් අර රාග දේශ මෝහන මිති අඳුරෙන් මිදී නිදහස් වූ අලෝක අර විද්‍යා උදපාදී අලෝකෝ උදපාදී කියන තත්වයට පිරිසුදු වෙලා අරහත් ඵලයටම පත්වෙන්න පුළුවන් කියන එකයි. දැන් මේ මහා රාහුල වාද සූත්‍රය විතර මේ ආනපාන සති සමාධිය පැහැදිලිව පොඩි ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් ආකාරයට දේශනා කරපු තවත් සූත්‍රයක් මේ අසවස්ස පැහැදිලිව තියෙනවා. මේ අසවස්ස කියන්නේ උලං ගැනීම පිට කිරීම නෙමෙයි. අසවස්ස කියන්නේ මේ කියලා තියෙනවනේ මේ මෙත්තා කරුණා මුදිතා අසුභං උපේක්ඛා මේ අනිච්ච දුක්ඛ අනත්ත සියලු දේ කියලා තියෙනවා. මෙච්චර මේ රාහුල වාද සූත්‍රය කියලා තියෙද්දිත් ඔය රාජකීය පණ්ඩිත ඔය භාවනා මධ්‍යස්ථානවල ඉන්න හාමුදුරුවන්ට මේ රාහුල වාද සූත්‍රය තේරුම් ගන්න බැරි වුණා. තාම උලන් ඇද ඇද බඩ පුම්බීම බල බල මේ මිනිසුන්ගත් අතරමං කරනවා. ඒගොල්ලොත් අතරමං. මේක ඇස් ඇරෙන්ඩ ඕන. මේ ධම්මචක්කුම් උදපාදි වෙන්න ඕන. නැතුව හරියන්නේ නැහැ මේක. හැමදාම උලන් ඇද ඇද හිටියට නම් කවදක්වත් කල්ප කාලාන්තරයක් තියා ආත්ම දහහක් දෙදහහක් උලන් ඇද ඇද හිටියත් මේ ආනපාන සති සමාධිය මේක ආනපාන සති සමාධිය. ආනපාන ප්‍රාණයාම නෙමෙයි. ආනපාන ප්‍රාණයාම ක්‍රමයක් තමයි ඒගොල්ලෝ කරන්නේ. නමුත් මේක බුදුහාමුදුරුව දේශනා කළ යථා බුද්දේන භාසිතා. බව උදුරා දමන්නට නියත වශයෙන්ම යථා පරිදි උපකාර වෙන මේ මාර්ගය තමයි මේ ආනපාන සති සමාධිය. බව උදුරා දමන්නට උපකාරක ධර්ම හතක්. සති සම්බොජ්ජංගයෙන් තමයි පටන් ගන්න, වෙන මොකකින්වත් පටන් ගන්න බෑ. සති සම්බොජ්ජංගය කියන්නේ නැවතත් ආනපාන සති සමාධියේ ආතාපි සම්පජානෝ සතිමා. සති සම්බොජ්ජංගය කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා. හේතුඵල ධර්මයට බහා ගලපා බලා වැරදි දේ අයින් කිරීමත් ඒ වෙනුවට හරි දේ ඇතුළට ගැනීමත් සති සම්බොජ්ජං. වෙන මොකක්වත් නෙමෙයි. ආනපාන සති සමාධියමයි. ආනපාන සතිය වැඩිවීමෙන් සති සම්බොජ්ජංගේ වැඩිනවා. හතර සතිපට්ඨානය වැඩිනවා. ඒ අනුව සති සම්බොජ්ජංගේ නිසා ධම්මවිචේ සම්බොජ්ජංගයත්, ධම්මවිචේ සම්බොජ්ජංගේ නිසා විරිය සම්බොජ්ජංගයත්, විචේ සම්බොජ්ජංගේ නිසා පීති සම්බොජ්ජංගයත්, පස්සදි උපේක්ඛා සම්ආසන වශයෙන් උපේක්ඛා සම්බොජ්ජංගයත් වැඩිනවා. මේ මේ හැම වෙලාවකම මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව ඔය පියවර හතෙන් උදුරලා ගලවලා අස් කරනවා. බව උදුරා දමන්නට උපකාරක ධර්ම හතක් බොජ්ජංග ධර්ම. බව උදුරා රාග බව ද්වේෂ බව මෝහ බව හිතෙන් උදුරා අස්කරන්නට උපකාරක ධර්ම පියවරහට බොජ්ජංග ධර්ම. වෙන මොකක්වත් නෙමෙයි. මොකද පරිවර්තනය කළා තියෙන්නේ සම්පූර්ණයෙන්ම වැරදි විදිහට. බුද්ධ ශක්තියට අනුගත වෙන්න උපකාරක ධර්ම කිව්වත් හරි. බුද්ධ ශක්තිය කියන්නේ බව උදුරාද මන ශක්තිය. මේ බුද්ධ කියන වචනේ සම්පූර්ණයෙන්ම කනපිට ගහලා තියෙන්නේ. බුද්ධ කියන්නේ බව උදුරාද රාග බව, ද්වේෂ බව, මෝහ බව තමයි මේ පැවැත්ම. අන්න ඒකයි වැඩි. මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන. බව උදුරා දැමු උත්තමයන් ඒ බව උදුරා දමන්නට උපකාර වන ශක්තිය කේන්ද්‍රගත කරපු තැනක් තියෙනවා. ඒ කේන්ද්‍රගත කරපු තැනට සියලු දෙනා ගියත් ඒක හරියන්නේ නැහැ. පිරිසකට විතරයි ඒක හරියන්නේ. කවුද ඒ පිරිස? මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ කියලා තියෙනවා, සද්දස්ස කුල පුත්තස්ස දසනියානං සංවේජනියානං චත්තාරෝඨානං. නිකං පෘථග්ජන පුද්ගලයෙක් ඔය කියන චත්තාරෝඨානානි මේ හතර තැනට ගියාට ඒක හරියන්නේ නැහැ. දැන් එතන ඉන්න හාමුදුරුව දවස ගානේ වැඳුම් පිදුම් කරනවා, බෝධි පූජා කරනවා, ඒවා ඔක්කොම කර කර ඉන්නවා. නමුත් සද්දස්ස කුල පුත්තස්ස නැත්නම් ඒ බුදු හාමුදුරුව මුරකාරය විතර. කිසිසේ ඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ දහම නිවැරදිව අහගත්ත මේ සද්දස්ස කුල පුත්තස්සේකුට පමණයි ඔය බුද්ධ ශක්තියට, ඔය බය උදුරා දමන ශක්තියට අනුගත වෙන්න පුළුවන්. එතෙන්ට ගිහිල්ලා බුදුහාමුදුරුවොත් ඔය බව උදුරා ගමන ශක්තියට අනුගත වුණේ මෙතන. අපි ඒ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා මෙනෙහි කළ යුත්තේ මේ බුදුහාමුදුරුව බව උදුරා දමු ස්වභාවය, ස්වરૂපය, ක්‍රියාකාරකම් පිළිබඳව. ඒ නිසා රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර නික්ලේශී සිතක් තමන්ටත් ඒ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා පාත් ගන්න පුළුවන් නම් අන්න බුද්ධ ශක්තියට අනුගත වුණා, අනුගත වෙනවා. ඒ අනුව ඕන කෙනෙකුට පුළුවන් ඉතිරි පියවර ටික කරගන්න. දැන් අද මිනිස්සු කියනවා, දැන් මේක බුදුහාමුදුරුවෝ අපි කියනවනේ මේ ජම්බුද්දීපයේ ලංකාව මේ රටේ ඉපදුනා, මේ බුද්ධ ශක්තිය තියෙන ලං මේ හෙළබිමේ කියලා. එතකොට නොයෙකුත් අය කියන්න පටන් ගත්තා, බුදුහාමුදුරුවෝ කොහේ ඉපදුනහම් මොකද අපිට ධර්මයේ තියෙනවනම් නිවන්. ඒක සම්පූර්ණ අභ්‍රංශ අභව්‍ය වැරදි ප්‍රකාශයක්. ඒ පුද්ගලයෝ මේ ධර්මයයි විකෘති කරන්නේ මෙහෙම කියලා. මේ බුද්ධ ශක්තිය විශ්වය තුළ තියෙන්නේ කේන්ද්‍රගත වෙලා ඔය චත්තාරෝඨානානි කියන තැන පමණයි. චත්තාරෝඨානානි කියන මාගදී භාෂාවේ ගැඹුරු අර්ථයක් තියෙනවා. එකම දේශාංශක රේඛාවක එක සමාන දුරින් පිහිටි ස්ථාන හතරක් තමයි චත්තාරෝඨානානි හැටියට විග්‍රහ කරන්නේ, විස්තර කරන්නේ කියලා දෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වෙන තැනක මේ විශ්වයේ ඔය චත්තාරෝඨානානි ඔය බුද්ධ ශක්තියට අනුගත වෙන ඔය සද්දස්ස කුල පුත්තස්සේකුට එතෙන්ට ගිහිල්ලා ඒ ලබා ගන්නට පුළුවන් ශක්තිය හැකියාව, ඒ බව උදුරා දමන්නට උපකාර වන ශක්තිය මේ විශ්වය තුළ කොහේවත් ලබන්නට බෑ. ඒක නාසායතනය පැහැදිලිව අර සමීක්ෂණයක් කරලා Google Map එකක සටහන් කරලා තියෙනවා. මේ විශ්වයේ බිම්බර ගතිය, එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණ ශක්තිය අඩුම අවම එකම තැන මේ හිරි වඩුන්නේ බෝධීන් වහන්සේ කියලා Google Map එකක් පැහැදිලිව තියෙනවා. ඒක එතන මිසක් මේ ලෝකේ බිම්බර ගතිය අඩුම තැනක තමා මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. බිම්බරගතිය වැඩිම තැනක් තියෙනවා අර මේ බර්මියුඩා ත්‍රිකෝණය. එතන පාපකාරයන්ට වින කරන දෙයක්. නමුත් මෙතන මේ බව උදුරා දමන්නට උපකාර වන ශක්තිය තියෙන සද්දස්ස කුල පුත්තස්සයන්ට පමණයි මෙතනින් බව උදුරා දාන්න පුළුවන්. මෙතනත් පව්කාරයන්ට කිසිම යහපතක් වෙන්නේ නැහැ, හොඳක් වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය කෙනෙක් වුණත් ගියොත් යම් යම් යහපත් තියෙනවා, අයහපතක් නැහැ. නමුත් අර සද්දස්ස කුල පුත්තස්ස කියන පුද්ගලය ගියොත් නියත වශයෙන්ම බුද්ධ ශක්තියට අනුගත වෙලා මගපල ලැබලා මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වෙන්න පුළුවන්. ඔව්, ඒ වගේ එකක්
තියෙනවා.
අනික් ස්ථාන තුනේ තියෙනවා. නමුත් මේ ස්ථානයේ තමයි විශේෂයෙන්ම ස්ථාන හතර මිදී වැඳ ගන්න පුළුවන්. මොනවද මේ දවසක් තුල ගිය හැකි ඔය ස්ථාන හතරට? ඔව් ඔව්, එතන තමයි මෙතනනේ බුද්ධත්වයට. දැන් බුදුහාමුදුරුවෝ බෝසත්තුමා අවුරුදු 6ක් තුල කරක් ගැව්වා හැම තැනකම මේ දුෂ්කර ක්‍රියා කළා. ඔය ලග්ගල පැත්තේ කැළේ තමයි වැඩි කාලයක් හිටියේ. ඉතලා හැම තැනම ගියා මගධදේශයේ, ඔය ලග්ගල පැත්තේ කඳු රටේ මේ සබරගමුවේ මේ හැම තැනම ගියා. නමුත් ඔය හිරිවඩුන්නට යන්න බැරි වුණා. හිරිවඩුන්නට යන්න කොහොම හරි බැරි වුණා. මේ හිරිවඩුන්නට ගියා අන්න බුද්ධ ශක්තියට අනුගත වුණා. බැරි වෙලාවත් තව අවුරුදු 5ක්, දැන් අවුරුදු 6ක් හිටියානේ, තවත් අවුරුදු 5ක් ඔය අනිත්‍යම් වල කරක ගා හිටියානම් ඒත් බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. එතෙන්ට ගියා, බුද්ධ ශක්තියට අනුගත වුණා, බුදු වුණා. ඒකයි උනේ. කවුරුණත් මේ සද්දස්ස කුල පුත්තස්ස කියන පුද්ගලයෝ, දැන් සද්දස්ස කුල පුත්තස්ස වුණාට මේක අර බුද්ධ ශක්තියට අනුගත වුණේ නැත්නම් බව උදුරා දමන්නට උපකාර ධර්ම වලට තමන් අර අනුගත වුණේ නැත්නම් එතෙන්දි මේ බංගබල ලබන්නට බෑ. ඒක බොට්ලෙන් එක. ඔව්, දැන් මෙහෙමයි. බුදුහාමුදුරුවෝ ත්‍රිපිටකයේ දේශනා කරපු සූත්‍ර සක්කපඤ්ඤ සූත්‍රයයි සක්කපණිත සූත්‍රයයි කියලා දෙකක් තියෙනවා. සක්කපණිත සූත්‍රය දැන්ට ඔය ත්‍රිපිටකේ නැති වුණාට සක්කපඤ්ඤ සූත්‍රය තියෙනවා. මේ සක්කපඤ්ඤ සූත්‍රය කියවලා පරිණිතාන මහත්තයාත් මේ පිළිබඳව සමීක්ෂණයක් කළා. සමීක්ෂණයක් කරලා දැන් මේ ත්‍රිපිටකේ තියෙන හැටියට බුදුහාමුදුරුවෝ රජගහනුවර ඉන්න කාලේ අම්බලට්ටිකා කියන්නේ අර බමුණු ගමක් තිබුණා. ඒකෙන් ඒ බමුණු ගමට ඇහිල්ලා මේ බඹරගලට ආවා. බුදුහාමුදුරුවෝ බුදු වෙලා ඊට පස්සේ තමන් උපත ලැබූ තැන පිළිබඳව පොයලා බැලුවා. ඒ අනුව තමයි මේ බඹරගලට ආවේ. එතන තිබුණු ගුහා 54ක් තියෙනවා ওই බඹරගල කන්දේ. ඒකේ ලොකුම ගුහාවක් තියෙනවා. ඒකට ඒකේ සෙල්ලිපියකුත් කියලා තියෙනවා. ඉන්ද්‍රසාල ගුහාවේ, ඉන්දුසාල ගුහා කියලා. ඒ ඉන්ද්‍රසාල ගුහාවේ තමයි බුදුහාමුදුරුව මේ වස් වැසුවේ. ඒ වස එතෙන්දී ඔය සක්කස්ස පණිත, මේ සක්කස්ස දේවානම්ින්ද, සක්කස්ස දේවානම්ින්ද කියන රජුරුව තමයි ඒ පැත්තේ දෙව්දානුවර රජුරුව. ඒ සක්කස්ස පණිස, සක්කස්ස දේවානම්ින්ද, සක්කස්ස පණිත කියලා රජවරු දෙන්නෙක් හිටියා ඔය දෙව්දානුවර. ඔය කුණ්ඩසාලේ මහනුවර පේරාදෙණිය මේ ප්‍රදේශයේ මහවැලිගඟේ ඒ නාවල පිටියේ ඉඳන් ඔය දිගටම අද වික්ටෝරියා බැම්මට එනකන් තිබුණේ ඒ සක්කස්ස දේවානම්ින්දලගේ දෙව්දානුවර. මේ දෙව්දානුවරදී තමයි අර බෝසත් කුමාරයා ඉපදුනේ. ඒ ඉපදුන තැනට බුදුහාමුදුරුවෝ අවුරුදු 6කට පස්සේ ඇවිල්ලා මේ ඉන්ද්‍රසාල ගුහාවේ වස්වාසලා ඔය සක්කස්ස පණිත සූත්‍රය, සක්කස්ස දේවානම්ින්ද සූත්‍රය දේශනා කළා. එහෙම දේශනා කරනකොට මේ මෙතන හිටිය ඒ රජවරු බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලුවා බුදුහාමුදුරුවන්ගේ පාරිභෝගික වස්තුවක් වැඩ පුදා ගන්නට කියලා. ඒ අනුව බුදුහාමුදුරුවෝ පරිහරණය කරමින් තිබුණු සලුවක් මේ රජවරුන්ට පූජ කළා. පාත්‍රයකුත් පූජ කළා. මේ සලුවයි පාත්තරෙයි තැන්පත් කළා. ඔය බඹරගල කඳු මුදුනේ සලු මිනි සෑයක් හැදුවා. ඒකට කියන්නේ සලු මිනි සෑය. තනිකර ගලෙන් හදලා තිබුණේ. ගලෙන් හදලා ඒ බඹරගල කඳු මුදුනේ තැන්පත් කළා. පොඩි චෛත්‍යයක් අඩි 6ක් විතර උස ඒ ගලේ තැන්පත් කළා. මේ පාත්‍රේ බුදුහාමුදුරුව පාවිච්චි කරපු සලුවක්. සලුවකුයි පූජා කර කර හිටියා. මේක යම් හේතුවක් නිසා කාලයක් යනකොට මේ චෛත්‍ය අර ගල් මේවා වෙලා යම් භූමිකම්පාවකින් හෝ මොකකින් හෝ මේ ගල් කැඩිලා ගියා. ඒගමන මේ පාත්‍රේ සලුවයි අරගෙන ඇවිල්ලා පස්සේ කාලෙක අර අද ඔය බඹරගල ගුහාවේ ප්‍රසූත ගුහාව ඉස්සරහා ඒ සලුවයි චාත්‍රේ තැන්පත් කළ පොඩි චෛත්‍යයක් හදලා තියෙනවා. එතන ඔය පොඩි චෛත්‍යය තියෙනවා දැන්. ඒක ප්‍රසූත ගුහාව. ඒක වැදූ ගුහාව, වැදූලෙන කියලාත් කියනවා, ප්‍රසූත ගුහාව කියලාත් කියනවා. ඒ ගුහාව ඇතුලේ ප්‍රසූත ගුහාවේ හෝ වැදූලෙන ඇතුලේ තමයි බෝසත් කුමාරයා බිහි වුණේ. ඔය ඒකේ චිත්‍ර ඇඳලා තියෙනවා නාරිලතා රූපයක්. ඒකේ මේ නාරිලතා රූප ඇඳලා තියෙන බොහෝම පැරණි රූප. ඈ නමුත් මේ ඒ කාලේ පන්සලක් නැහැනේ. ඒ කාලේ කොහේ පන්සල්? ඒ කාලේ තිබුණේ ගල් ගුහා. දැන් මේ බුදු වෙන්න ඉස්සෙල්ලා මේ මහා මායා දේවිය දරුවා හම්බු වෙන්න ගෙඩෙට්ට යනවා. කොහේ ඉඳන්ද? කපිලවස්තුපුර ඉඳන් දේව්දහනුවරට. කපිලවස්තුපුර කියන්නේ ඔය අද දිඹුලාගල. දිඹුලාගල ඉඳන් මහවැලි ගඟ දිගේ තිබුණ පාරක ආවා දේව්දහනුවරට එනවා. දේව්දහනුවරට එන්න ඉස්සෙල්ලා තමයි හම්බු වෙන්නේ ඔය බඹරගල. කුණ්ඩසාලට එන්න ඉස්සෙල්ලා. එතකොට එතෙන්දි දරුවා හම්බුණා. ඔය දරුවා හම්බුනේ කොහෙද? මේ කැලේක මේ ගල් ගුහාවක් ඇතුලේ. ඈ ඔ පොඩි පොකුණකුත් තියෙනවා. දැන් ත්‍රිපිටකෙත් තියෙනවනේ අර පොකුණකින් වතුර ගැන දරුවා හේතුවා කියලා. ඒ ඉතාම පිටිසිදු වතුර තියෙනවා. නමුත් දැන් ඔයක බෞද්ධ සාහිත්‍යය කියලා තියෙන්නේ දෙයියෝ පිළිගත්තා දරුවා වෙනකොට දෙයියෝ ගෙනිහිල්ලා ඔක්කොම කරා මේවා කියලා. ඒවා අභව්‍ය අද්භූත ආශ්චර්ය දේවල්. ඒවා මේ බෞද්ධ සාහිත්‍යයේ මේ විශ්වකර්ම වැඩ කරන්න අභව්‍ය වැඩ කරන්න සාහිත්‍ය කාලේ හැදු ප්‍රබන්ධ කතා. ඔව් දේව හෙළය අය කරේ. ඒක ඉන්න හරි, ඒක හරි. දැන් මේ දෙව්දහනුවර දෙවි දේව කොටා සක්කස්ස දේවානමින්ද. දැන් සක්කස්ස දේවානමින්ද කියන්නේ රජ්ජුරු කෙනෙක්. ආවේ වාහනයකින් මාතලී එළවගෙන ආපු කරත්තකින්. දැන් මේ සක්කස්ස දේවානමින්ද කියන එක පස්සේ පරිවර්තනය කරනකොට චක්‍ර දෙවියෝ කියලා පරිවර්තනය. එහෙම පුද්ගලෙ එන්නේ නැහැ ලෝකෙ. ඒත් දේව කොට්ටාස යන්නේ ඒ දේවයන් වහන්සේලා, දේවීන් වහන්සේලා, දේව කොට්ටාස, දේව හෙළේ. නෑ එහෙම මොකක්වත් එතන කිසිම දෙයක් නෑ. අනිපාර ඒ ස්ථාන හතර කිසිම එක පේලියකට ඇත්තෙත් නෑ, මොකක්වත් නෑ. අනිපාර තව හොඳම කාරණයක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් උනේ මොකද්ද මාසේ? වෙසක් මැයි මාසේ. මැයි මාසේ දැන් අවුරුදු 2500කට ඉස්සෙල්ලත් එකයි අදත් එකයි මැයි මාසේ. මැයි මාසේදී ඔය බිහාරයට හිර මුදුන් වෙනවා. උෂ්ණත්වය කීයද? අංශක 48යි 50යි. එක ගහක කොළයක් අප්‍රේල් මැයි වල නැහැ. එක ගඟක ලිඳක තැනක වතුර පොදක් කොහෙවත් නැහැ. එතකොට අරිය පර්යේෂණ සූත්‍රය කියලා තියෙනවා රමණීයාන වනපෙත බොහොම ජලය අනිපාර ගංවතුරකුත් ගැලුවා. අරිය පර්යේෂණ සූත්‍රයේ දීලා තියෙනවා ගංවතුරෙන් බේරෙන්න අර මුචලින්ද රජුරුව රුවන් ගයක් හදලා දුන්නා. එතකොට ඔය විහාර ප්‍රාන්තේ ඔය මැයි මාසේ ඔය බුදුනයි කියලා බොරුවට ආකෘති හැදලා තියෙන තැන එක වතුර පොදක් නැත්නම් මිනිහෙකුට එළිය පැයක් ඉන්න බෑ. ඉදියොත් මොකද වෙන්නේ? අද වුණත් එළියේ හිටිය මිනිස්සු ඔය හරියට මැයි මාසේ ඔය බුදුනයි කියන දවසේ ඔය බුදුනයි කියන තැන සිය දහස් ගාණක් මේ අවුරුද්දෙත් මැයි මාසේ මැරුණා. ඔය කියන තැන එක මිනිහෙකුට පැයක් නෙමේ විනාඩි ගාණක් එළියේ ඉන්න බැරි තරමට උෂ්ණත්වය වැඩි. වතුර පොදක් නැහැ, ගහක කොළයක් නැහැ. එහෙම තැනක් තමා මේ ආකෘතියක් හැටියට අද මේ අල්ලගෙන මේ කණපිට ගහගත්ත මිනිස්සු ඔය ව්‍යාපාරයක් කරන මිනිස්සු දඹදිව වන්දනා ගමන් යන්න හදන. ඉතින් ඒ වගේ මිනිසුන්ට කේන්ති යනවා තමන්ගේ ව්‍යාපාරය නැති උනායි ගුවා මේවා කිව්වා. ඒකයි වෙන්නේ. රස්සෙයෝ එතන ඔය දැන් කුසිනාරා නුවර එහෙම නැත්නම් දැන් අද බුදුගල කියන තැන ගල් ගුහා හතක් තියෙනවා. හතෙන් හයක් තියෙනවා වටේට, මැද එකක් තියෙනවා. ඒ මැද ගල් ගුහාවේ තමයි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවේ. ඒ වටේ ගල් ගුහා හයක් තියෙනවා. හයක් විතරක් නෙමෙයි තව උමගකුත් තියෙනවා කූරගලට යනකම්. ඉතින් ඒ කාලේ එහෙම හදලා තියෙනවා. බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ හෝ ඉස්තෙල්ලා හෝ මල්ලව රජදරුවන් විසින් මේ වගේ උමගකුත් හදලා තියෙනවා. දැන් ඔය බුදුහාමුදුරුව පිරිනිවන් පෑම සනිටුහන් කරන්නට ඔය අද බුදු පිළිමේ තියෙන ඒ බුදුගල විහාරගෙයි ඒ ගල් ගුහාව ඇතුලේ පිහිටි ගලක සිරිපතුලක් කොටලා තිබුණා. සිරිපතුලක් කොටලා තිබුණා. මම දැන් මේක මේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවටන හොයාගත්තට පස්සේ ප්‍රකාශ කළාට පස්සේ මම එතෙන්ට ඊට පස්සේ දෙවනුව ගියා. ගිහිල්ලා එතන දැන් ඉන්න හාමුදුරුව දැන් ඉන්න ලොකු හාමුදුරුවගෙන් මං ඇහුවා, හාමුදුරුවනි මෙතන මේ පිළිමේ හදලා තියෙන්නේ පිහිටි ගලේ කොටලා තිබුණ බුදුහාමුදුරුවන්ගේ ස්පර්ශය ලැබූ ඒ සිරිපතුල උඩ. හාමුදුරුවෝ කිව්වා ඔව්, අපේ ලොකු හාමුදුරුවෝ ඉන්නකොට 1950 ගණන් වල වගේ මේ පන්සල ආරම්භ කරන කාලෙම මම පොඩිම පොඩි හාමුදුරු නමක් මෙහෙම සිරිපතුලක් තියලා ඒ සිරිපතුල යට කළා තමයි මේ බුදු පිළිමේ හැදුවේ. එදා ඉඳන් ලොකු හාමුදුරුවෝ මේ මැරෙනකම්ම ඒ හාමුදුරුවන්ටත් මේ පොඩි හාමුදුරන්ටත් ලොකු හාමුදුරන්ටත් හැම දවසකම හැම සතියකම වගේ බොහොම මේ නිදාගන්න දුන්නේ නැහැ. බොහොම කරදර කරා. උඹලා සිරිපතුල වැහුවා, උඹලා මිනිස්සුන්ට වඳින වැඳගන්න පුදාගන්න තිබුණ සිරිපතුලයි මේ වැහුවේ, මේ බුද්ධ ශක්තිය මේ මෙහෙම මේ කොන්ක්‍රීට් දාලා වැහුවා මේව කියලා නොයෙකුත් ආකාරයකට හීනෙන් පේන්න දොඩවන්න කරදර කරන්න ගත්තලු. ඒගොමනේ යාම්ද්‍රුව කිව්වා ඕන කෙනෙකුට අදත් ගිහිල්ලා අහලා බලන්න පුළුවන්. ඒගොමනේ යාම්ද්‍රුව අර ලොකු යාම්ද්‍රුව අපවත් වුණාට පස්සේ යාම්ද්‍රුව දැන් ඊට පස්සේ ඒ මම යන කාලේ 2009 වගේ සිරිපතුලක් හදලා કૃતિම මේකෙන් සමාව අරගෙන ඒ ගල මුදුනේ දැන් සිරිපතුලක් කියලා වැඳුම් පිදුම් කරනවා. එහෙම ක්‍රමයක් දැන් හදලා තියෙනවා. නමුත් අර පිහිටි සිරිපතුල බුදුහාමුදුරන්ගේ පාද ස්පර්ශය ලැබූ උතුම් සිරිපතුල තාමත් ඒ පිළිමයට තියෙනවා. ආනන්ද බෝධිය අදත් තියෙනවා ඔය රිටිගල නා උයනේ කැලේ බෝධින් වහන්සේ ඉන්නවා වැඩවස. පදිය තලාවේ තියෙන කොට බෝධිය. ඔය ජම්බුද්දීපේ කඩේම් පොතේ තියෙන කොට බෝධිය කියලා බෝධිය. දැන් මේ පදිය දොර රජගහ නුවරට ඇතුල් වෙන දොරවල් හතරක් තිබුණා. තේරුණාද? මේ පැත්තෙන් ඇතුල් වෙන දොර මහියංගනේ නාගදීපෙන් ඇතුල් වෙන දොර පදිය දොර. දැන් මේ හිරිවඩුන්නෙන් බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ ඒ රජවරු බුදුහාමුදුරුව ඒ පිටදුන්න ජයශ්‍රී මහ බෝධියෙන් බෝවංකුරය ගෙනල්ලා හිටෙව්වා. මහාවංශෙත් ඒක තියෙනවා. මේ රජගහනුවරට බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ ගෙනාපු බෝධිය බෝවංකුරය ඔය රජගහනුවරට ඇතුල් වෙන පදිය දොර තමා රෝපණය කළේ. ඒ පදිය දොර බෝධිය තමයි අද පදිය තලාවේ බෝධින් වහන්සේ හැටියට තියෙන්නේ. ඒ රජගහනුවරට ඇතුල් වෙන ප්‍රධාන දොරටුවේ ගාව තමයි මේක රෝපණය කරලා හිටියේ. ඔතනින් ධම්ම රජගහනුවර. අෂ්ටඵල බෝධියක් නෙමෙයි. මේ කියන බෝධින් වහන්සේලා දැන් ඔය හිරිවඩුන්නේ බෝධියේ කිසිම දවසක කොහොමවත් ඇට හැදෙන්නේ නැහැ. ඵල නැහැ. මොනවද ඉන්නේ? දැන් ගිහිල්ලා බලන්න. මේක මහා විශ්වකර්ම බෝධීන් වහන්සේ නේද? මේකේ කවදක්වත් ඇට හැදෙන්නේ නැහැ. මේකේ එන්නේ හැම අවුරුද්දකම අලුතෙන් අංකුර එනවා. බෝධීන් වහන්සේගෙම අංකුර එනවා. ඒ අංකුර තමයි ඔය මේ ඉසිම්බැස්සගලට ගිහිල්ලා ගෙනිහිල්ලා හිටෙව්වා බුදුහාමුදුරුව ජීවමානව ඉන්න කාලෙම පළවෙනි අංකුරය. දෙවෙනි අංකුරය ඊට පස්සේ ඔය ආනන්ද බෝධිය හැටියට රිටිගලට ගෙනාවා. තුන්වෙනි අංකුරය හැටියට බඹරගලට ගෙනල්ලා බුදුහාමුදුරුව අර උපදුන තැන මේ බෝධිය හිටෙව්වා. ඊට පස්සේ මේ සුද්ධෝදන මාලිගාව තිබුණු තැන කපිලවස්තුපුරේට පහලින් කොට්ටියාරම් නුවර කියලා නුවරක් තිබුණා. මෙතනට ගෙනල්ලා හිටෙව්වා හතරවෙනි අංකුරේ. ඊට පස්සේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවහම මේ පස්වෙනි අංකුරය සහ හයවෙනි අංකුරය දෙකම ඔය බුදුගලත් බලංගොඩ කිට්ටුවටත් ගෙනල්ලා හිටෙව්වා. ඒ හයවෙනි අංකුරය. ඊට පස්සේ දැන් මේ මෙහෙම හිටෙව්වහම දැන් කුසිනාරානුවර, ජේතවනාරාමය, උත්තරාරාමය, කපිලාරාමය මේ අට තැනම බෝධීන් වහන්සේලා හිටවලා තිබ්බා. ඊට පස්සේ බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අර අලුත් රාජධානියක් අනුරාජපුරය ඒ නගරයේ පිහිටෙව්වේ බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 280කට පස්සේ මිහිඳු හාමුදුරුව ආවට පස්සේ එතෙන්ටත් ගෙනල්ලා අර අලුතෙන් ඔය හිරිවඩුන්නේ ඉඳන් ලොකු ගඟක් එදා තිබුණා. ඒ ගඟ පරාක්‍රමබාහු රජුරුව 14 පොලකින් බහලා වැව් හදලා ගඟ වැහුවා. දේශපාලන උපක්‍රමයක් හැටියට ඇල හැරෙව්වා. ඔය සුදු ගඟ ඒ කාලේ ගලාගෙන ගියේ ඔය කියන හිරිවඩුන්න හරහා. ඒ ගඟ හැරෙව්වා. ඔය කන්දලම් වැව, ඒ වගේම ඇලහැර බැම්ම, ඉනාමලුව වැව, හිරිවඩුන්න වැව, ඊට පස්සේ ඔය හුරුළු වැව, වාහල්කඩ වැව, මෙහෙම වැව් 14ක් හදලා පරාක්‍රමබාහු රජුගේ අනුරාධපුරයට ගිය වතුර පාර තනි ක්‍රම අනිත් පැත්තට හැරෙව්වා. දේශපාලන උපක්‍රමයක් හැටියට. අනුරාධපුරේ ඊට පස්සේ වියලි කාන්තාරයක් වෙලා ගියා. මොකද ඒ වතුර බාර නැතිවීම නිසා. ඒක දේශපාලන උපක්‍රමයක්. ඉතින් ඒක නිසා ඒ වැව, ඒ ගඟ දැන් නැහැ. නමුත් ඒ ගඟේ ඉස්සර මේ ඔරුවක් පාරුවක් යන්න, වෙළඳාම් කරන්න යන්න පුළුවන් ආකාරයට මේ හිරිවඩුන්නෙන් බෝධීන් වහන්සේගේ ඒ බෝ අංකුරය අරගෙන අනුරාධපුරයට ඔය සංඝමිත්තා මෙහෙණිය සහ පිරිසක් රත්තරම් පාත්‍රයකට දාගෙන මේක ගිහිල්ලා මහා කර්ණදරා වැවගාව ඉස්මත්ටි තියෙනවා. අදත් ගල් පාලමක්. ඒ ගල් පාලම මේ උරුළු වැව යාම් ඔය යන පාර එතනින් අරගෙන ගිහිල්ලා අර රජුරුවන්ට බාර දීලා අනුරාධපුරේ හිටෙව්වා. එකයි උනේ. එකයි නියම කතාව. එකයි නිවැරදි තත්ත්වය. අද උනත් අංකුරයක් ගත්තොත් පැල කරන්න බැරි කමන්නේ. හැබැයි ඒකට ක්‍රමයක් තියෙනවා. නිකන් ගිහිල්ලා හරියන්න. නිකන් අරගෙන ඇවිල්ලා හොරෙන් අරගෙන ඇවිල්ලා හරියන්න. අද උනත් අංකුර තියෙනවා. අද උනත් අංකුර 10ක් උනාට ගලව ගන්න පුළුවන්. ඒක ඉතින් දැන් ඒ කාලේ රජවරුත් මේ බෝධීන් වහන්සේට දැන් නාලව සතියක් උද දුන් බෝධිය. කොහෙද මේ බෝධීන් වහන්සේ තියෙන්නේ? මුචලින්ද රජුරුවන්ගේ නාග දීපේ. නාග රජුරුවන්ගේ දීපේ. එතකොට එතන දැන් මේ නාග ගෝත්‍රිකයෙකුව එහෙම මේ අපේ බෝධීන් වහන්සේගෙන් අංකුරයක් මෙහෙම ගෙනියන්න බෑ. දැන් මේක කතාවල ජනප්‍රවාදේ තියෙනවා. සතියක් නාලව උද දීලයි මේක ගැලෙව්වේ. තේරුණාද? කොහෙද නාග ලෝකෙ තිබුණේ? නාග දීපේ තිබුණේ. ඔය එක මුචලින්ද රජුරුවන්ගේ නාග දීපේ. සතියක් නාලව පුදදුන් බෝධිය. එහෙම නැතුව ගලවන්න බෑ. ඉතින් ඇයි මේ කතා කරන්නේ නැත්තේ මේ සිංහල මිනිස්සු? ඇයි මේවා බලන්නේ නැත්තේ? මේවා අහන්නේ නැත්තේ? මේවා තේරුම් ගන්න නැත්තේ? කරුමේ. වෙන මොකක්වත් නෙමෙයි. ඔය මේ බොහෝ පැවිදි පිරිස් මේවා නිකන් අලින්ට වීණා බීරලින්ද වීණාව ගන්නවා වගේ අර අන්දාලිය වගේ වහන්න. ඔය බොරු කතා. ඔච්චරයි කියන්නේ. වෙන මොකක් කරන්න? ඕවා නෙමේ මේ තියෙන බෞද්ධ සාහිත්‍යයේ මෙන්න මේවා. ඔය සාහිත්‍යයේ පස්සේ ලියපු අර දිව්‍යාවදානේ ලලිත විස්තරයේ තියෙන ඒවා තමයි දැන් ඔය කටපාඩම් කරගෙන දෙසා බලන්නේ. ඔව් එහෙමත් කියනවා. පිස්සොයිත් කියනවා. ඔව්. ඈ මොකක් හිම හිමේ නගින් දෝම් පුතා කී ගෑයන් නැද්ද සිරිපාද? මොකද්ද ඒක? හිමවත. දැන් ඔය සිරිපාදේ දෙසැම්බර් කාලේ හැම හොඳට හීතලා. ඒ නිසා හිමවත කිව්වා සිරිපාදට. මහ නෙරු කිව්වා ඔය නමුණු කොලේ ඉඳන් සිරිපාද කඳුවැටියත් ඇතුළු හත්තිකුච්චියට යනකම් කඳුවැටියට කිව්වා මහ නෙරු. මහ නෙරු කියන එක මහ මෙරු කළා සිංහලට පරිවර්තනය කරනවා. හිම වත කියන එක කොහෙවත් නැති හිමාලයක් කියලා දැම්මා. ඒ වගේම අර ආටානාටිය මහා සමයේ සූත්‍රවල තියෙන අර අලකපුර අලකා අලංකාරපුර තිබුණ මේ විල මැද විලක් වටේ මහ විලච්චිය මැද. ඒ මහ විලච්චිය මහ විල අනෝදත්ත විල කළා. ඔක්කොම පරිවර්තකයෝ මේ වගේ. නමුත් ත්‍රිපිටකේ තියෙන තැන්වල තියෙන්නේ අර විල මහවිල අර මහ නෙරු හිමවත. මේවා මාගධි භාෂාවෙන් තියෙන පැහැදිලි. නමුත් පස්සේ කාලෙක සිංහලට පරිවර්තනය කරනකොට අර ඉන්දියාවට මේක මේ පිටමං කරන්න මේ ඔක්කොම වචන මහා මේරු කළා මහ නෙරු, හිමවත හිමාලය කළා, මහවිලච්චිය මොන මොකද්ද එකක් කළා. තියෙනවා මුචලින්ද විලර තියෙනවා. මුචලින්ද විල කිට්ටුව තමයි මුචලින්ද රජුරුවන්ගේ මාලිගාව තිබ්බේ. දැන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ළඟකදී හොයාගත්ත ඒ මුචලින්ද රජුරුවන්ගේ මාලිගාව සහ සෝන්කොත් ගණනාව ඒ විල කිට්ටුවෙන්. විල තියෙන හැබැයි ඔය හිරුවඩුන්නේ බෝධීන් වහන්සේ ඉඳලා කැලේ පැත්තට කිලෝමීටර් 3-4ක් 4ක් ඇතුළට යන්න ඕනේ ලොකු කැලයක්. දැන් අද ඒකට මිනිසු කෙනා පතොක්වල කියලා තනිකර ස්වාභාවිකව කළු ගලෙන් දෙපැත්තක් ආවරණය වූ ලොකු විශාල වැවක් මුචලින්ද විල. ඈ යන්න පුළුවන්. හැබැයි වල්ලලි විමානයක්. මම ගියා බලන්න හාමුදුරුවරු කීප නමකුත් එක්කලා. ඒ බෝධිය තමයි මේ බුදුහාමුදුරු පිරිනිවන් පෑව ගමන් අර හිරුවඩුන්න බෝධියෙන් ගෙනල්ලා බෝ අංකුරයක් හිටවුවා. ඒ පිරිනිවන් පෑම සමිතුහර කරන්න හරියටම ආදාහනය කරපු තැන උඩ. ආදාහනය කරපු තැනම උඩ කන්ද උඩ. අද පාරවල් දෙකකින් යන්න තියෙන. ඒකයි වෙනස. ඔව් ඉතින් නෑ ඉතින් හුඟක් අය දැන් පිළි අරගෙන තියෙනවා දැන් ඊගාව භාවනා වැඩසටහනට ඒකෙන් ස්වාමීන් වහන්සේලා 10ක් 12ක් එනවා ඔව් හතර දිනක් තමයි එයා හතර දිනා බැලුවාම දෙන්නේ දඹදිව වන්දනා ගමන් සංවිධානය කරන ප්‍රධානි කරුමෙට තමයි ඉතින් කරන්න දෙයක් නෑ ඒගොල්ලන්ට පහර වැදුනා දෙන්නේ බැලුවාම මේ දඹදිව වන්දනා ගමන් එක්කව කරගෙන ගිහිල්ලා මිනිසුන්ගෙන් සල්ලි හොයාගෙන ජීවත් වෙන දෙන්නේ සිවුරු දාගෙන හිටියා ඔව් තව එක්කෙනෙක් දේවාලයක් කරන කපුවේ ඉතින් ඒ වගේ අය තමයි එයාට මේ පිළිගත්තාම පාඩුයි. ව්‍යාපාරවලට පාඩුයි ඉන්න මේ ඇත්ත බොරුව කරනවා පණ පිහිටවල බොරු කරනවා. ඒකයි වෙන්නේ. හොඳයි එහෙනම් දැන් මං හිතන්නේ අදට ඔය ඇති දැන් හුඟක් මේ ඓතිහාසික කරුණු තේරුම් ගත්තා හරියටම. හැබැයි මේක හොඳට තේරුම් ගන්න ඕන මේ සද්දස්ස කුල පුත්තස්ස වෙලා ඔය ස්ථාන හතර චත්තාරෝඨානානි වැඳ බුදා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා මේ බුද්ධ ශක්තියට අනුගත වෙලා සෝතාපන්න ඵලයට පත් වෙන්න. ඒක තේරුම් ගත යුතුයි. සද්දස්ස කුල පුත්තස්ස නොයී එතෙන්ට ගිහිල්ලා දහස් වරක් වැඳත් අර බුද්ධ ශක්තියට අනුගත වීමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. වරදක් වෙන්නේ නැහැ ඒක. නමුත් බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක්ද? මේ ගාතාවන් කියලා පින් අනුමෝදන් කරන්න. එතාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතා මේ ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදං එතාචම්මේ ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීනං තු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන පත්තියා